අපි දරුසකට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ පූජ්‍යපාද ඉකුලේගම අත්තදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකා විලාසයෙන් උදැසන පහමාර්ථ මේ වැඩසටහනට සම්බන්ධ වුණා. ඉතින් මේ සම්බන්ධ සිටින සියලුම දෙනා වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වක පිළිගනිමින් අපි ආරාධනා කර සිටිනවා අපගේ මේ සාකච්ඡා මාලාවේ උන්වහන්සේ විසින් පවත්වන ලබන ඒ දේශනාව අපිට පවත්වනා ලෙස ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අනතුරුව මේ දේශනාවෙන් අනතුරුව අපි ධර්ම සාකච්ඡාවක් පවත්වමු.
තෙරුවන් සරණයි. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අද අපි ධර්ම දේශනාව හා සාකච්ඡාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ භාවනාව පැත්ත පිළිබඳව ටිකක් වැඩිපුර විස්තර කතා කරන අදහසින් මම මේක පටන් ගන්න උත්සාහවත් වෙනවා. කුමක් නිසාද අපි මෙතන භාවනාව පිළිබඳව බොහෝ දන්න අය පුහුණු අයත් ඉන්නවා. ඒ වගේම මේ පිළිබඳව ආධුනික අයත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා අපි දන්න අය ඒ පිළිබඳව ටිකක් උපේක්ෂා වෙලා ක්‍රමානුකූලව මේ දේශනා මාලාවක් වශයෙන් කරගෙන යා යුතු නිසා මට හිතුණා අද මේ කොටස පටන් ගත්තොත් හොඳයි කියලා. මොකද අපි ගිය වර දේශනාවේදී කතා කරේ විදර්ශනාවක් පටන් ගන්න පෙර ඒ යෝගාවචරයෙක් විසින් විදර්ශනා කරන්න පෙර අත්‍යවශ්‍යයෙන්ම දැනගෙන සිටිය යුතු සම්මාදිට්ඨිය පිළිබඳව. ඒ සම්මාදිට්ඨිය දැනගත්තු කෙනාට කර්මස්ථානයක් තුලින් කොහොමද නිවන් මගට යන්නේ කියන කාරණාව පිළිබඳව අපි පැහැදිලි කළා. නමුත් පැහැදිලි කරාට අපි භාවනාවක් ක්‍රමානුකූලව කොහොමද පටන් ගන්න එක පිළිබඳව වැඩි විස්තර කතා කරේ නැහැ. නමුත් එතන ඇත්තටම නුවණ තියෙන කෙනෙකුට මේ භාවනාවක් කළ යුත්තේ කොහොමද කියන එක තියෙනවා. නමුත් මේ දේශනාවලදී බොහෝ අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි සම්පූර්ණ දේශනාවක් කරලා ඉවරුනහම අවසානයේ අහනවා කොහොමද ස්වාමීනි අපි දැන් භාවනාවක් පටන් ගන්නෙ කියලා. එහෙම ගොඩාක් අය අහන්නේ මේ දේශනාව තුලින් Tamanට භාවනාව පටන්ගත යුත්තේ කොහොමද කියන එක පිළිබඳව එතනින් ගැනීමේ හැකියාව බොහෝ දෙනාට අඩුයි. ඉතින් ඒ නිසා අපි මේ දේශනාව භාවනාවකට ගලපා ගන්නේ කොහොමද කියන එක පිළිබඳවත් ටිකක් පහදලා දෙන්න මං අදහස් කළා. ඉතින් ඇත්තටම මේ අපි ධර්ම ශ්‍රවණය කියන එක හා සමත විපස්සනා කියලා අපි ප්‍රායෝගික වැඩපිළිවෙල මේ දෙකම අපි එකට අරන් යන්න ඕනේ. අපි බණම ශ්‍රවණය කර කර හිටියට අපේ ප්‍රායෝගික නුවණ දියුණු වෙන්නේ නැහැ. ඉතින් ඒක හැමෝම දන්න කාරණාවක්. ඉතින් ඒ නිසා මේ ඒ භාවනාවට අදාළ නිවන් දැකීමට අදාළ දහම් දැනුම අපි කල්යාණ මිත්‍රයන්ගෙන් පොතපතෙන් දැනගන්නා වගේම දැනගත්ත දැනුම ඒක සුතමේ ඥානයක් පමණයි බොහෝ විට. ඒක චින්තාමය ඥානය, භාවනාමය ඥානයේ බවට පත් වෙන්න නම් මේක ප්‍රායෝගිකව අපි පුහුණු කරන්න ඕනේ. ඉතින් මං පෙරදීත් කියලා තියෙනවා ඇත්තටම අපේ හිතේ යථා ස්වභාවය මතුවෙන්නේ හිත කමඨහනක් තුළ භාවිතාව කිරීම තුළින්. ඒ වගේම අපි මුලින්ම දැනගන්න ඕනේ භාවනාවක් කියන එක අපිට අවශ්‍ය වෙන්නේ ඇයි, කුමක් නිසාද කියන එක පිළිබඳවත් අපි දැනගනින්න ඕනේ. අපි අපේ කය නිරන්තරයෙන් අපි හැමදාම පිරිසුදු කරනවා. ඒ කුමක් නිසාද? මේ කය කියන එක නිතර බාහිර දේවල් වලින් කිලුටු වෙන නිසා. ශරීරය කිලුටු වෙනවා, ඇඳගෙන ඉන්න ඇඳුම් පැළඳුම් කිලුටු වෙනවා. ඒ නිසා අපි නිතර පිරිසුදු කරනවා. ඔබ දන්නව ඇති ඒ වගේ ඊට වඩා සිහතාස් ගුණයකින් අපි මේ සිහිනුවණින් නැති හැම වෙලාවෙම අපේ හිත කිලුටු වෙනවා. හිත කිලුටු වෙන එක අපිට නොනැති කෙනෙකුට මිසක් නුවණින් මෙනෙහි නොකරන කෙනෙකුට මේ හිතේ විනාශ වීම කිලිටු වීම පේන්නේ නැහැ. මොකද ඒ තමන්ගේ කිලිටු වීමම තමන්ගේ දැනුම හැටියට, තමන්ගේ ජීවිතයේ හැටියට වැටහිලා තියෙන නිසා ඒක තමයි අපේ ජීවිතය කියලා අපි කනවා බොනවා, හරි හම්බ කරනවා, ගෙවල් දොරවල් හදනවා, රැකී රක්ෂා කරනවා කියන මේක තුල ඇතුළත මේ රාග දේශ මොහ වර්ධනය වන බව, හිත කෙලෙසෙන බව සත්පුරුෂයෙකුට මිසක් ධර්මය නොදන්නා කෙනෙකුට පේන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා තමන්ගේ හිත කොයි තරම් විසිරිලාද, කොයි තරම් එහාට මෙහාට දුවනවාද කියන එක තේරෙන්නේ කමඨහනක් තුල හිත තබාගෙන පුහුණු කරන කෙනාට. ඉතින් අන්න ඒ නිසා අපේ හිතත් නිරන්තරේ හැමදාම පිරිසුදු කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නාහං භික්කවේ ඒක ධම්මම්පි සමනුපස්සාමි පුද්ගලස්ස මහතෝ අනත්තාය සංවත්තති යදිදං ප්‍රමාදෝ. පමත්තස්ස භික්කවේ පුද්ගලස්ස මහතෝ අනත්තාය සංවත්තති කියලා. එනිසා මේ මහණෙනි, මම මේ බුදු ඇසින් පුද්ගලයාට මහත් වූ අනර්ථය පිණිස පවතින එකම ධර්මයක් දකිනවා. ඒ මොකද්ද? ප්‍රමාදය. ප්‍රමාදය කියලා කියන්නේ මේ සිත සිහිනුවණින් බැහැරව වාසය කිරීම කියන එක. තරං පුද්ගලයාට අහිත පිණිස අනර්ථය පිණිස පවතින කිසිදු ධර්මයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා මේ මෙන්න මේ ප්‍රමාදය කියන එකේ තියෙන ආදීනවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, ප්‍රමාද වූ පුද්ගලයා, සිහිය නැති පුද්ගලයාගේ නිරන්තරයෙන් අකුසල ධර්මයෝ වැඩෙනවා. නූපන් අකුසලයේ උපදිනවා, උපන් අකුසලයේ දියුණු වෙනවා. ඒ විතරක් නෙවෙයි, උපන් කුසලය පිරිහිලා යනවා, නූපන් කුසලයේ නූපදිනවා. ඉති හිත කිලිට වෙනවා, නීවරණයන්ගෙන් වැහිලා යනවා. ඒ විතරක් නෙවෙයි, හැම මොහොතෙම අපිට කර්ම කෙලෙස් දුක දුම්නස් මේ සියල් අපි තුල වර්ධනය වෙනවා මේ භාවනාවක හිත නොතබා ගැනීම නිසා. ඉතින් ඒ නිසා මේ ඇත්තටම අපිට සම්මා සම්බුද්ධ ශාසනයක් හම්බෙලා ශාස්ත්‍රෝන් වහන්සේ නමක් මුණගැහිච්ච අපි ඇත්තටම අපි මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න නම් හිත අපි නිරන්තරයෙන් මේ භාවනා කර්මස්ථානයක පුරුදු කරලා මේ වල් වැහිලා තියෙන එහෙම අත දුවන හිත හදා ගන්න ඕනේ, පුහුණු කර ගන්න ඕනේ. දමණය කරගත්තු පුහුණු කරගත්තු හිතක් තමයි ඇත්තරම සැනසille ගෙනදෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ දස බල අංගයන්ගෙන් සමන්නාගතෝ සතර විසරද ඥානයකට පැමිණලා සිංහනාද කරන උතුමන් වහන්සේ නමක්. ඇත්තටම අපි මේ දස බල ඥානය කියන එක, සතර විසරද ඥානය කියන එක කෙනෙකුට තේරෙනවා නම් ඇත්තටම ඔහුට වැටහෙනවා මොනතරම් උතුම් වූ දුර්ලභ වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක්ද බුද්ධ ශාසනයක්ද මට හම්බෙලා තියෙන්නේ. එබඳු උතුමන් වහන්සේ නමක් විසින් මුල මැද අග යහපත් වූ මනාව දුක් ගෙවීම පිණිස පවතින ධර්ම චක්‍රය සිංහනාද කරනවා, පවත්වනවා. ඉතින් යම්කිසි කෙනෙක් මේ ධර්ම චක්‍රය අහලා ඒක තුළින් තමන්ගේ දුක නිවා ගන්න උත්සාහවත් වෙන්නේ නැත්නම් ඔහු ඔහුටම කරගන්න විනාශයක් කියන එක නොනැති අයට වැටහෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිසා මෙන්න මේ කාරණාව මතක් කරලා ဒုတိය දසබල සූත්‍රයේදී දේශනා කරනවා. එවං ස්වක්ඛාතෝ භික්ඛවේ මෙයා ධම්මෝ මයා ධම්මෝ උත්ථානෝ විවටෝ ප්‍රකාශිතෝ චින්නපිලෝකිතෝ. මේ විදිහට මම ධර්මය විවර කරලා උඩුකුරු කරලා ප්‍රකාශ කරලා එහි තියෙන දෝෂ කසට සියල්ල අයින් කරලා ස්වක්කාතව මනාව දුක් ගෙවීම පිණිස පවතින යහපත් වූ ධර්මය දේශනා කරලා තියෙනවා. එබඳු මනාව මනාකොට දේශනා කරපු ධර්මයක් සම්මුඛ වෙච්ච කෙනෙක් අලමේව සද්ධා පබ්බජිතේන කුලපුත්තේන විරියං ආරභිතු. ඉතින් සදැහැති කුලපුත්‍රයන් විසින්, සදැහැති ශ්‍රාවකයන් විසින් මේ කරුණ සම්මුඛ වුණාම වීරිය කරන්න සුදුසුයි නේද? කුමන වීරියක් කරන්න සුදුසුයිද? කාමං තචෝච නහරෝච අට්ඨීච අවසිස්සතු ශරීරේ අවසුස්සතු මංසලෝහිතං යං තං පුරිස තාමේන පුරිස විරියේන පුරිස පරක්කමේන පත්තබ්බං නැතං ආපුනිත්වා ආප අපාපුනිත්වා විරියස්ස සන්තානං භවිස්සති ඉති කියලා මේ චතුරංගා සමන්නාගත වීරිය කරන්න පවා සුදුසුයි කියන. ඒ කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මේ සඳහා ප්‍රාර්ථවීම සඳහා තමන්ගේ මේ නිවන සාත්වීම සඳහා කුමන වීරියක් කළ යුතුද? ඉතින් තමන් මේ භාවනාවට ආරම්භ කරන කෙනා මේ විදිහට සලකන්න කියන. කාමං තචෝච නහරෝච අට්ඨීච අවසිස්සතු. කැමැත්තේ නම් ඉතුරු වෙනවා නම් තමන්ගේ හමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් ඉතුරු වේවා. තමන්ගේ මස්ලේ වියලී ගියොත් වියලී වේවා. යම් පුරුෂතාමයකින් වීරියකින් පරාක්‍රමයකින් යමක් සඳහා පැමිණිය යුතුද ඒ දේ නොලැබ මගේ වීරිය අත්හරින්නේ නෑ කියන ආකාරයේ වීරියක් කළ යුතුය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක්ඛං භික්ඛවේ කුසීතෝ විහරති. කුසීතෝ වාසය කරන හැම වෙලාවෙම දුකින් ඉන්නේ. වෝකින්නෝ පාපකේ යකුසලේ ධම්මෙහි. පාපක වූ ලාමක අකුසල ධර්මයන්ගෙන් ඔහු වහගන්නවා. මහත්තංච සදත්තං පරිහායන්ති. මේ ලැබුණු මහත් වූ අර්ථය පිරිහිලා ගන්නවා. ආරද්ධ විරියෝචකෝ භික්කවේ සුකං විහරති. ඇරඹූ වැර ඇති කෙනා හැමදාම සුවසේවා වාසය කරනවා. පවිවිත්තෝ පාපකේ යකුසලේ ධම්මේහි. ඔහු පාපක අකුසල ධර්මයන්ගෙන් වෙන්ව වාසය කරනවා. මහත්තංච සදත්තං පරිපූර්ණෙන්ති. මහත් වූ අර්ථය ඔහු ප්‍රතිලාභේ ලබා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම නහි භික්කවේ හීනේන අග්ගස්ස පතති හෝති. කවදාවත් මේ හීන වූ වීරියකින් හීන වූ සද්ධාවකින් හීන වූ ප්‍රඥාවකින් අග්ගස්ස පතති හෝති. මහත් වූ අග්‍ර දෙයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. අග්ගේනච කෝ භික්කවේ අග්ගස්ස පතති හෝ. අග්‍ර වූ වීරියකින් අග්‍ර වූ සද්ධාවකින් තමයි අග්‍රෝධයක් ලබා ගන්න පුළුවන්. මණ්ඩපෙය මිදං භික්කවේ භක්මචරියා සත්තා සම්මුඛී භූතෝ. මේ භක්මචරියාව මිහිරි පැනක් වාගේ ශාස්ත්‍රුන් වහන්සේ නුඹලට සම්මුඛ වෙලා තියෙනවා. ඒ නිසා තමන්ගේ හම මස් හම නහර ඇට වියලී ගියොත් වියලේවා. මස් ඉතිරි වෙතොත් ඉතුරු වේවා. මස්ලේ වියලී ගියොත් වියලේවා කියලා සියලු දේ අත්හැරලා වීරිය කරන්න සුදුසුයි නේද කියලා බුදුරජාණන් වහන්සේ අපට මහත් වූ අවවාදයක් ඒ දසබල සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් ඒ නිසා මම මේ කාරණා ටික කිව්වේ මේ භාවනාව කියන එක ඒකාන්තයෙන් අපේ ජීවිතේට නිරන්තරයෙන් පුරුදු කරගත යුතු දෙයක්. ඒ නිසා මේ භාවනාවේ වටිනාකම අපි තේරුම් ගත්තා. භාවනා කරන කෙනාගේ නිරන්තරයෙන් අකුසල ධර්මියෝ පිරිහිලා ගිහිල්ලා කුසල ධර්මියෝ දියුණු වෙනවා කියලා. ඒ වගේම අපි ගියවර දේශනා කීපයක දේශනා තුනක් කතා කරා. මේ දේශනා තුනේම බොහෝ විට මේ සම්මා දිට්ඨිය මුල් කරගෙන ඇත්තටම අපි භාවනා කරන්න නම් අපි තුල තිබිය යුතු දැක්ම දැකීම මොකද්ද කියන එක පිළිබඳව මේ දේශනා කීපේම නොඑක් ආකාරයෙන් මම විස්තර කරා. ඉතින් ඒ විස්තර කරන් පස්සේ දැන් අපි ඒ බඳු දැනුමක් නුවණක් තියෙන කෙනා කෙසේද ඒ ධර්මයේ අපි සාත් කරගන්න මේ නුවණ මෙහෙවන්නේ කියන එක පිළිබඳව අපි කතා කරමු කර්මස්ථානයක් තුලින්. එතකොට කර්මස්ථානය කිව්වහම කොටස් දෙකකට බෙදෙනවා. රූප කර්මස්ථාන හා නාම කර්මස්ථානය කිය. රූපය ප්‍රකට කර ගැනීම හා නාම ධර්මයන් ප්‍රකට කර ගැනීමෙන් මේ කර්මස්ථානය අපිට එළබෙන්න පුළුවන්. එතකොට මේ භාවනා කරන්න පෙර අපි මේ හිත සකස් කරගත යුත්තේ කොහොමද කියන එක පිළිබඳව කොහොමද අපි මේක පටන් ගන්නෙ, කොහොමද මේක ක්‍රමානුකූලව කෙලවරක් දක්වා අරන් යන්නේ කියන එක පිළිබඳව අපි කතා කරමු. මේ කර්මස්ථානයක් කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. යෝගස්ස භාවනාය අනුයුංජානං අනුයෝගෝ තදේව කරණීයට්ඨේන කම්මං තස්ස යෝගානියෝග කම්මස්ස තානං කම්මට්ඨානං කියලා. යෝගාවචරයෙක් විසින් තම මනස සකස් කර ගැනීමට නැවත නැවත භාවිතා කරන යෝනිසෝ මනසිකාරය පවත්වන දේට අපි කියනවා යම් කර්මයක් කියලා. ඒ කර්මය සිද්ධ කර ගන්න තැන ස්ථානේ කර්මස්ථානේ. හරියට අපි කියමු මජ්ජපමාදට්ඨාන. මදයට ප්‍රමාදයට හේතුවන තැනක් තියෙනවා. සුරාසලක් වගේ තැනක් අපි ඒකට කියන මජ්ජපමාදට්ඨාන. විභූෂණට්ඨාන කියලා කියන විභූෂණට්ඨාන. ඒ කියන්නේ සැරසිලි විභූෂණයේ වෙන ස්ථානේ. ඒ වගේ කම්මස්ථානේ, කම්මට්ඨානේ තමන්ගේ කර්මයේ භවනාව කරන තැන අරමුණ මොකද්ද? ඒක තමයි කර්මස්ථානය කියලා කියන්නේ. එතකොට අපේ කෙලෙස් දුරු කර ගැනීම සඳහා යොදා ගන්නා මේ න්‍යාය කමඨහනට, මේ අපි කමඨහන කමඨහන කියලා කියන්නේ තමන්ගේ අන්නේ වගේ මේ කෙලෙස් දුරු කර ගැනීම සඳහා භාවිතා කරන මාධ්‍ය ඒකකය තැන තමයි කර්මස්ථානය වෙන්නේ. එතකොට මේ කර්මස්ථානයක් කරන්න පෙර අපි දැන් අර වගේ දර්ශනයක් ලබාගත්තු කෙනා ධර්මයේ සඳහන් වෙනවා භාවනා කිරීමට තමා තිබිය යුතු සුදුසුකම් ටිකක්. ඒක පෙන්වනවා පංච ප්‍රධානිකාංගානි කියලා. පංච ප්‍රධානිකාංග කියලා. ඇත්තටම තමන් මේ වීරිය වැඩිවීමට සුදුසුෙක් වෙන්නේ කොමක් නිසාද කියලා. ඒකේ කාරණා පහක් පෙන්නනවා මේ ප්‍රධානිකාංග හැටියට. පළවෙනි කාරණාව තමයි සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි කිය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශාස්ත්‍රුන් වහන්සේ අදහන බව, විශ්වාස කරන බව. මට මේ ධර්මය නොතේරුණාට, මට නොහැටුණාට ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ දසබල ඥාණයට, සතර විසරද ඥාණයට පැමිණිලා ප්‍රත්‍යක්ෂ කරලයි දේශනා කරේ. ඒ නිසා මේ දේ ඒකාන්තයෙන් සත්‍යක්, ඒකාන්තයෙන් මේ තුල මගේ දුක් ගෙවීමට, නිවීමට යනවා කියන විශ්වාසය දැස ගැනීම එනවා. ඒක ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි හෝ ශාස්ත්‍රුන් වහන්සේ අනුගමනය කරන කල්යාණ මිත්‍රයා කෙරෙහි හෝ තබාගත යුතුයි. එහෙම නැති වුණොත් ඒ දේ අපේ යම් කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරගෙන මේ නිවන් දැකීම පටන් ගන්නකොට ඒ කල්යාණ මිත්‍රයා අපිට බොහෝසෙයින් විශ්වාස වෙන්න ඕනේ. ඒ විශ්වාසයේ මතර තමයි තමන්ගේ එන ප්‍රශ්න, ගැටලු, කුකුස් මේ සියල්ල කල්යාණ මිත්‍රයා යමක් කියනවා නම් ඒක විශ්වාස කරලා ඒ දේ පිළිපදිනවා. ඒ දේ තමන් ජීවිතයට එකතු කරගන්නවා. එහෙම නැතුව ඒකේ විචිකිච්ඡාවක් හෝ තමන් ඒකේ තර්ක විතර්ක කරන්න ගියොත් මේක හරියට තමන්ගේ ජීවිතයට එන්නේ නැහැ. ඒක තමන්ට තේරුම් ගන්න විමසන එක වෙනම කාරණාවක්. නමුත් මේ සැකය විචිකිච්ඡාව කියලා කියන්නේ වෙනම පැත්තක්. ඒ විචිකිච්ඡාව තියෙනවා නීවරණ වන විචිකිච්ඡාවක්. අන්නේ විචිකිච්ඡාව තමයි සුදුසු නැස්සේ. ඉතින් ඒ නිසා අනේ විශ්වාසය ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි හෝ සබ්‍රක්‍මචාරින් වහන්සේ කෙරෙහි ඒකාන්තයෙන් තිබිය යුතු පළවෙනි සුදුසුකම්. දෙවැනි එක තමයි අප්පාබාධෝ හෝති අප්පා තංගෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පදානක්ඛමාය. තමන්ගේ කය ඉතාමත් නිරෝගීව තමන් තියෙන්න ඕනේ. ලෙඩ වෙච්චි සීතෙන් උස්නෙන් පීඩා විඳින කයකින් මේක භාවනා කරගෙන යන්න අමාරුයි. ඒ නිසා තමයි අප්පාබාධෝ හෝති අල් ආබාධ අඩු විය යුතුයි. ඒ වගේම තමන්ගේ මේ ශරීරය ගත්ත ආහාර සමව පැසවන උදරාග්නියකින් යුක්ත විය යුතුයි කියන එක මේක විශේෂ සුදුසුකමක් හැටියට පෙන්නනවා. මේ ආහාරය කියන එක මේ භාවනාවට විශේෂයෙන් බලපාන. සමහර අයට කාව ආහාර ගත්ත ගමන් ඒක දිරවලා යනවා. සමහර අයට දිරවා ගන්න අමාරුයි. ඒ තමන්ගේ කර්මජ තේජෝ ධාතුව මනාකොට පිහිටලා නැහැ. ඉතින් ඒ නිසා මේ භාවනා කරගෙන යෑමේදී බොහෝ අයට ඉතින් ඒ ගෑස්ට්‍රයිටිස් ආදී බොහෝ ලෙඩ දුක් ඇවිල්ලා මේක කඩා කපල් වෙන්න බාධා වෙන්න පුළුවන්. නිසා මේ භාවනා වැඩිම සඳහා නිරෝගිමත් කයක් තිබීම ඒක සුදුසුකම. ඊළඟ වටිනා කාරණාව තමයි අසටෝ හෝති අමායාවි යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරීවා විඤ්ඤුස්සවා සබ්‍රක්‍මචාරේසු. අසටෝ කියන්නේ කපටි නැති, මායා නැති. යතා භූතං යථාභූතං සත්තානං ආවිකත්තා තමන්ගේ ඇති ස්වභාවයම ශාස්ත්‍රුන් වහන්සේට හෝ සත්තරීවා විඤ්ඤුස්සවා ශාස්ත්‍රුන් වහන්සේ ඇසුරු කරන නොනැති සබ්‍රක්‍මචාරීන් වහන්සේට හෝ ඒ කල්යාණ මිත්‍රයාට ඒ ඇති දේ ඇති හැටියෙම විවෘත කරනවා, පෙන්නනවා. එතකොට තමයි ඒ ආචාර්ය වහන්සේට පුළුවන් වෙන්නේ ඔහුගේ කෙලෙස් ස්වභාවය හඳුනාගෙන දුර්වලකම් කසට හඳුනාගෙන කමඨහන පිරිසුදු කරලා ඔහුට නිවැරදි කර්මස්ථානය දෙන්න පුළුවන් වෙන්නේ ඒ නිසයි. මොකද මම මේවා හොඳට අත්දැකීමෙන් දන්නේ සමහර අය ඇවිල්ලා තමන්ට මේ භාවනා කරගන්න බෑ බාධා වෙනවා ඒ වගේ කියලා මේ විදිහට කතා කරාට ඇයි මේ බාධාවට හේතුව කියන ප්‍රශ්නේ සඟවනවා. ප්‍රශ්නේ සංගවලා කතා කරන. ඉතින් ඒකට නිවැරදි කර්මස්ථානය දෙන්න බෑ. සමහරු භාවනාවක් කරගන්න ඕනි කියලා ඇවිල්ලා මගෙන් ඉල්ලනවා. හැබැයි ඒ ඉල්ලන්නේ ගෙදර මොනවා හරි පෞල් ජීවිතයේ හෝ තමන්ගේ ස්වාමි බිරිඳෑ හෝ අතර හෝ ඇතිවෙච්ච ආරවුලක් නිසා ඒ වගේ මිදෙන්න භාවනා කරන්න හිතලා ඇවිල්ලා කර්මස්ථානයක් කියලා. ඉතින් නමුත් මේ කාරණාව කියන්නේ නැතුව කමටහනක් කිල්ලුවාට ඇත්තටම මේ කෙලෙස් දෝෂ අයින් නොකර ඒ තමන්ගේ ඇති වෙලා තියෙන මේ වැරද්ද නිවැරදි කරන්නේ නැතුව අපි කර්මස්ථානයක් කිව්වා කියලා එයාට නිසි උපදේශය ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා අසටෝ හෝති අමායාවි සට නැති කපට නැති මායා නැති විවෘත අවංක හදවතක් මනසක් තියෙනවා. ඒක අරකේ පුස්තානෙට වගේම මුළු ජීවිතේ පුරාවම තමන් තමන්ගේ හිතට අවංක වෙලා මේ යන ගමනක්. මේ හිතත් එක්ක කරන ගනුදෙනුවක් නෙමේක. අන්න ඒ නිසා. ඒ වගේම අරද්ද විරියෝ විහෙරති කුසලානං ධම්මානං පහානාය අකුසලා සමාවෙන්න ආරද්ද විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය තාමවා දල්ල පරාක්‍රමෝ අනික්කිත්ත දූරෝ කුසලේසු ධම්මේසු. තමන් නිරන්තරයෙන් නිබඳ ඇරඹූ වැර ඇති පුද්ගලයෙක් වෙන්න ඕනේ. කුමක් සඳහාද? අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා, කුසල ධර්මයන් නිතර නිතර දියුණු කරගෙන උපාදේ කර ගැනීම සඳහා, සතිපට්ඨාන බෝධිපාක්ෂික ධර්මයන් සමත විපස්සනා ඥානයන් දියුණු කර ගැනීම සඳහා ඇරඹූ වැර ඇති කෙනෙක් වුණු තාමවා දල්ල පරක්‍රමු දල පැරකුම් ඇති කෙනෙක් වෙන්න ඕනේ. ඔහුගේ වීරිය දුර්වල නොවුණු නොබිඳුණු ඉතාමත් උසස් වීරියක් වෙන්න ඕන. අනික්කිත්ත දූරෝ කුසලේසු ධම්මේසු. තමන්ගේ මේ කුසල ධර්මියෝ යම් තැනකට පැමිණෙන තුරු අත්හරින්නේ නෑ කියන වීරිය ඔහු තුළ තියෙන්න ඕන. පස්වෙනි කාරණාව තමයි පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. අන්න දැන් මේ භාවනා කරන්න පෙර ඔහු මනාව දුක්ගෙවීම පිණිස පවතින කලකිරීම පිණිස පවතින ආර්ය වූ කලකිරීම පිණිස පවතින උදයත්තගාමිනී ප්‍රඥාවෙන් යුක්ත විය යුතුයි. ඔන්න ඔය කාරණාව. ඉතින් විශේෂයෙන් මේ කාරණාවත් ඉතා වැදගත් කාරණාවක්. මොතමං අර මුලින්ම මාතෘකා කරත් ඒකයි, භාවනා කරන්න පෙර අපි තුළ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව සම්මා දිට්ඨිය පිළිබඳව මේ නුවණ ඥාණය අපි ගාව තියෙන්න ඕනේ. එහෙම තියෙන කෙනාට තමයි මේ භාවනාව ක්‍රමානුකූලව කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට දැන් අපි ඔන්න ඔය කාරණා ටික එකතු කරගෙන දැන් අපි භාවනාවක් පටන් ගන්නවා. භාවනාවක් පටන් ගත්තාම ඒ භාවනාව පටන් ගන්න පෙර මේ භාවනාවේ තියෙනවා පූර්වක්‍ෘත්‍ය කියලා කොටසක්. මුල ඉඳන්ම කරන කෙනාට මේක අවශ්‍යයි. පූර්වක්‍ෘත්‍යයේදී අපි බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සීලය ආවර්ජනා කරගෙන, ඒ සීලය පිරිසුදු කරගෙන හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. සක්කච්ඡකාරී සාකච්ඡකාරී කියලා. මම මේ භාවනා වාරය තුළ හොඳින් සිහිනුවන පිහිටවාගෙන කර්මස්ථානය තුළම හිත පවත්වනවා. එන කිසිදු අරමුණකටම මම යන්න දෙන්නේ නැහැ කියලා ආදර ගෞරවයෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් මේ නිවන සඳහා පැමිණෙන්නට යොදාගත්තු මේ උතුම් කර්මස්ථානය මේක මං දිවි හිමියෙන් ආරක්ෂා කරගත යුතු කියලා බොහෝම ආදර ගෞරවයෙන් යුක්තව අදිෂ්ඨාන සීවිලි කුමන බාධක ආවත් මගේ මේ කර්මස්ථානය සිහිය නුවණ ඒක කායික වෙන්න පුළුවන්, බාහිර ශබ්ද බද්ධාදී වෙන්න පුළුවන්, කොයි දේ ආවත් මං මේ භාවනාවත් හරින්නේ නැහැ කියලා හොඳ අදිෂ්ඨානයක්. ඒ අදිෂ්ඨානය තුළ විශේෂයෙන් ගැබ්බෙලා තියෙන උනේ සිහිය හා වීරිය කියන එක මේ කර්මස්ථානය තුළ පුරාම පවත්වනවා කියන අදිෂ්ඨානය තමන් තුළ තියෙනවා. අන්න ඒ විදිහට තමන් අදිස්ථානයක් කරගෙන තුරුණුවන්ගෙන් සමාව අරගෙන තුරුණුවන්ට ජීවිතේ පූජා කරලා ඒ වගේම තමන් ඒ තුරුණුවන්ගේ අදිස්ථාන ශක්තිය ජීවිතයට සම්බන්ධ කරගෙන අනන්ත වූ ගුණ බලේ මගේ මේ භාවනාවට පැමිණෙන නොපෙනෙන පෙනෙන සියලු බාධක දුරු වෙලා මා තුළ මේ බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන්න අනන්ත වූ තුරුණුවන්ගේ ආශිර්වාදය මගේ ජීවිතයට සම්බන්ධ වේවා කියලා අන්න ඒ විදිහට අපි අපේ මනස අපි සකස් කරගන්න. මේ මනස සකස් කර ගැනීම විශේෂයෙන් මේ භාවනාව පටන්ගත්තු භාවනාව අඛණ්ඩව ඉදිරියට කරගෙන යෑම සඳහා විශේෂයෙන් වටිනවා. ඒක ඉතින් භාවනාව කාලයක් කරන අය දන්නවා. ඊළඟ තමයි අපි මේ භාවනාව ප්‍රධාන ඉරියව් දෙකකින් යුක්තයි. ඒක තමයි සක්මන හා පරියංක භාවනාව. වාඩි වෙලා කරන භාවනාව හා සක්මන් භාවනාව. ඉතින් අපි පරියංකක හෙවත් වාඩි වෙලා භාවනා කරන්න පෙර අපි සක්මනක් අදිස්ථාන කරගෙන gedara වෙන්න පුළුවන් තමන්ගේ මිදුලේ වෙන්න පුළුවන් අඩුම ගානේ අඩි 20කවත් තනිතලා ප්‍රදේශයක් විවේකී තැනක තමන් පාදයකට සිහිය තියාගෙන මුලින් හොඳට සක්මන් භාවනාව තුලින් අර විතර්ක එහැට මෙහෙට දුවන ගතිය සංසිඳවාගෙන හිත යම් ප්‍රමාණයකට තැම්පත් කරගන්න. මේක බොහෝසෙයින් මේ සක්මන ඉතින් මේ විදර්ශනා ඥාන වැඩෙන්න සප්පාය වෙන අයත් ඉන්නවා. ඉතින් එහෙම මේ පරයන්කේ සප්පාය අයත් ඉන්නවා. ඒක තම තමන් කෝකද බහුල කළ යුත්තේ කියන එක තෝරාගත යුතුයි. ඉතින් මේ විදිහට අපි සක්මන මුලින් පටන් අරගෙන මුලින් ආසනයක් පනවලා තියලා සක්මන් භාවනාව කරලා හිත යම් ප්‍රමාණයකට තැම්පත් වුනන් පස්සේ තමන්ගේ සිහිය හිත තමන්ට අවනත වෙලා තියෙනවා. තමන් එහාට මෙහාට තමන්ගේ සිහියෙන් තොරව එහාට මෙහාට දුවන්නේ නැහැ කියන මේ අවබෝධය තමන්ට එනවා. අන්න එතකොට සිහියෙන්ම අපි පරියංකේට ගිහිල්ලා හොඳට වාඩි වෙනවා. වාඩි වෙලා තමන්ගේ ඉරියව්ව පිළිබඳවත් හොඳට සුදුසු ඉරියව්වක් දීර්ඝ කාලයක් පවත්වන ඉරියව්වක් තමන් තෝරගන්න ඕනේ. ඒකට ආසන කුසලතාවය කියලා කියනවා. ඒකත් අපි විශේෂයෙන් දැනගන්න ඕනේ. මොකද වැරදි ඉරියව්ව පාවිච්චි කරලා මේ භාවනාව ඉදිරියට අරයි යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒ විදිහට අපි මේ පූර්ව කෘත්‍යයට තමයි ඔය සියල්ලම අයිති වෙන්නේ. ඊට පස්සේ අපි භාවනාවක් කරනකොට මුලින්ම මේ භාවනාව කියන එක අපි ධර්මයේ සඳහන් වෙන හතර ආකාරයක් තියෙනවා. සමත පුබ්බංගම විමස් සමත පුබ්බංගම විපස්සනා විපස්සනා පුබ්බංගම සමත සමත විපස්සනා යුගනද්ද ධම්මුද්දච්ච ආදී වශයෙන් මේ විදිහට මානසිකාරය කියලා ඒ විදිහට ක්‍රම හතරක් පෙන්නලා තියෙනවා. එහින් අපි බොහෝ විට සසර භාවනා කරලා තියෙන සමාධිය ඉක්මනට ඇති කර ගන්න පුළුවන් කෙනා සමත කමඨහනකින් හොඳට හිත එකඟ කර ගන්නවා. ඒක සමහර විට උපචාර අර්පණා දක්වා කෙනෙකුට ඉක්මනට දිනු කර ගන්න පුළුවන් නම් ඒක කරාට කමක් නැහැ. එහෙම නැති කෙනා අද කාලේ බොහෝ විට එහෙම වාසනා ගුණ තියන අය අඩු නිසා මම පෞද්ගලිකව කියන්නේ මේ සමත විපස්සනා යුගනද්ද සමතය හා විදර්ශනාව මාරුවෙන් මාරුවට යොදා ගන්නා භාවනා ක්‍රමය අපි හැමෝටම යොදයි. ඒකට අනුව අපි කතා කරොත් අපි මුලින්ම අර විදිහට සක්මණෙන් නැගිටලා ඇවිල්ලා සිහියෙන් යුක්තව අර විදිහට අපි නැවත අදිෂ්ඨාන කරගෙන පරියංකේ හොඳට සීත සකස් කරගෙන සමත කමඨහනක මෛත්‍රියේ බුද්ධානුස්සතිය වෙන්න පුළුවන් මරණානුස්සතිය ආනාපාන සතිය හෝ කර්මස්ථානයක නැවත හිත තැම්පත් කරගන්නවා. මේ සමත කර්මස්ථානයේ තුලින් බලාපොරොත්තු වෙන්නේ අපේ නීවරණ ටික යටපත් කරගෙන විතර්ක සංසිඳවාගෙන හිත ප්‍රභාස්වර කර ගැනීම. එතකොට හිතේ බොහෝම සතුට ප්‍රසාදය ඇති වෙලා මේ භාවනා කරනු කැමැත්ත හිත තුලම ඇති වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ මුලින්ම ප්‍රසාදනීය කර්මස්ථානයක හිත යොදාගන්නේ. එතකොට අපේ හිත ප්‍රසාදයටපත් වෙලා සතුටටපත් වෙනවා. එතකොට තමයි මේ භාවනාව අපිට දිගට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒක සමත කර්මස්ථානයේ තුලින් අපි මුලින්ම ඇති කරගන්නවා. මේ කම තහන අමාරු එකක් වුණොත්, නීරස එකක් වුණොත් කවදාවත් මේ කියන ගැඹුරු විදර්ශනා ඥානයකට යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ විදිහට අපි මේ මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්, බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්, හොඳට හිත සම්පන්සනය කරන, සතුට ඇති කරගෙන අන්න තමන්ටම තේරෙනවා දැන් හිත හොඳට සකස් වෙලා තියෙන්නේ, හිත සමාධිමත් වෙලා තියෙන්නේ, තමන්ට මේ හිත එකඟ වෙලා එහාට මෙහාට දුවන්නේ නැහැ කියලා තේරෙනවා. අන්න ඒ වෙලාවට ඊට පස්සේ අපිට පුළුවන් දැන් සුදුසුයි අපේ මනස විදර්ශනා පැත්තට හරවන්න. මොකද මේ බොහෝ අය මේ සමතෙම රැඳිලා ඉන්නවා. ඉතින් ඒක ඇත්තටම සුදුසු දෙයක් නෙවෙයි. අද කාලේ හැටියට විශේෂයෙන් ගිහි අය වශයෙන් අපි යම් සමාධියක් ලබා ගත්තා නම් ඒ සමාධියෙන් විපස්සනාවක් කරලා ප්‍රඥාව මතු කරගෙන ඒකෙන් කෙලෙස් ප්‍රහාණය කරගෙන නැගිට්ටොත් අර සමාධිය අපි එදිනෙදා කටයුතු වලදී නැති වුණත් ඒ සමාධි හිතෙන් යම් අවබෝධයක් ආවනම් ඒ අවබෝධය අපිට ගිලිහිලා යන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ. මොකද ඒ තුලින් යම් කෙලෙස්යක් ගෙවිලා ගියා, යටපත් වෙලා ගියා. ඒ නිසා ඒක නැවත අරාගේ නැති වෙලා යන එකක් නෙවෙයි. ඉතින් අන්න ඒ නිසා අපි අන්න ඒ විදිහට හිත සමාධිමත් කරගෙන සමත කමටහනින් මාරු වෙනවා විපස්සනාවට. ඉතින් ඇතැම් කර්මස්ථාන තියෙනවා ආනාපාන සති වගේ, ඒ කර්මස්ථානයේ තුලම විපස්සනාවට හරවා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපිට සාමාන්‍ය හැමෝටම පුළුවන් ක්‍රමයක් තමයි බුද්ධානුස්සතිය, මෛත්‍රිය වගේ කර්මස්ථානය කරලා තමන් මේ පිළිකුල් භාවනාව හෝ ධාතු කර්මස්ථානය වගේ කර්මස්ථානයක් පුරුදු පුහුණු කරන අය ඉන්නවා. ඉතින් එතකොට අර හිත සමාධිමත් වුනම් පස්සේ අර ධාතු කර්මස්ථානය ගේමුක අපි. ඒ ධාතු කර්මස්ථානයේ හිත යොමු කරනවා. ඒ ධාතු කර්මස්ථානයේ තුලින් අපිට පුළුවන් වෙනවා තමන්ගේ කර්මස්ථානෙ ඉදිරියට කරගෙන යන්න. අපි අද ඒ ධාතු කර්මස්ථානය කරගෙන යන්නේ කොහොමද කියන එක පිළිබඳව ටිකක් අපි විස්තරව निराවුල්ව කොහොමද අපි මේ ධාතු සංඥාව කියන එක දියුණු කරගන්නේ කියන එක අපි පොඩ්ඩක් කතා කරලා විස්තර කරගන්න. ඒක පිළිබඳව ඔබට ඊට පස්සේ ප්‍රශ්න අහන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට මේ ධාතු සංඥාව කියලා අපි මේකට කියනවා. ධාතු කර්මස්ථානයේ ධාතු සංඥාව කියලත් කියනවා. එතකොට දැන් අපි තුල පුරුදු වෙලා තියෙන කාම සංඥාව. කාම සංඥාව කියලා කියන්නේ මේ විවිධත්වය, කැමති අකමැති දේවල් වල විවිධත්වය. කෙනකෙනා එකම දෙයට විවිධාකාරයෙන් කැමති. මේ විදිහට මේ එක එක දේවල් තුල වටිනාකම් ගොඩ නැගිලා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් දකින දේවල් තුල මේ විවිධත්වයකින් කැමැති අකමැති භාවයෙන් යුක්තව අපිට ලෝකේ හම්බෙනවා. සත්ව පුද්ගල භාවයෙන් යුක්තව. ඉතින් මෙන්න මේක තමයි කාම සංඥාව කියලා කියන්නේ. එතකොට මේ කාම සංඥාව තුල අපි ගත්තොත් එහෙම අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කියමුකෝ ටෝච් එකක් ඔරලෝසුවක් වගේ දෙයක් ගත්තොත් දැන් අපි මේ ටෝච් එක ඔරලෝසුවේ අන්තර්ගතයේ මොකද්ද කියලා අපි කිව්වොත් අපි ඒක කියනවා මේක ප්ලාස්ටික් තියනවා, මේකේ යකඩ තියනවා, මේකේ ඊයම් තියනවා, එහෙම නැත්නම් තව ඔරලෝසුවක් වගේ නම් රත්තරන් තියෙන්න පුළුවන්, පලිඟු වගේ දේවල් මේ හැම එකකින්ම හැදිලා තියෙන්නේ මේක කියලා දැන් අපි දන්නවා සම්මුතිය ලෝකයේ තුල. එතකොට හැබැයි මේ වගේන් මේ ප්ලාස්ටික් යකඩ රත්තරන් ඊයම් පලිඟු ආදී මේ වගේ නිර්මාණයේ වෙලා තියෙනවා කියලා දැනගත්තට මේ දේවල් වලට වටිනාකම් ගොඩ නැගිලා තියෙනවා. මේකේ වටිනාකම, යකඩ වල වටිනාකම, රිදී වල වටිනාකම, රත්තරන් වල වටිනාකම කියලා මේවට අපි වටිනාකම් ආරෝපණය කරලා තියෙනවා. වටිනාකම් දීලා තියෙනවා. ඒ ඔස්සේ ඒ දේ කෙරෙහි අපි ඔරලෝසුව හෝ ටෝච් එක කෙරෙහි අපි ඇලීම ගැටීම ඇති කරගෙන කෙලෙස් ඇති කරගෙන ඉන්නවා. ඔන්න ඕක තමයි කාම සංඥාව කියලා කියන්නේ. ධාතු සංඥාව කියලා කියන්නේ ඔන්න ඔය වගේම ඕකේ කෙලෙස් ඇති නොවන පැත්තක්. එතකොට ඒකෙදී බුදුරජාණන් වහන්සේ අපිට මතු කරලා තියෙන්නේ රූපයේ පිළිබඳව අපි රූපයක් අරගෙන මේක ප්ලාස්ටික් යකඩ ඊයම් රත්තරන් කියලා මේක ඇතුලේ අන්තර්ගතයේ බැලුවා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ යම් රූපයක් ගත්තාම මේ රූපේ නිර්මාණය වෙලා තියෙන්නේ ධාතු හතරකින් හා උපාදාය රූප සමූහයකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ කියලා අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එතකොට මෙන්න මේ ධාතු ටික මතු කරගෙන හැබැයි මේ ධාතු ටික මතු කරගෙන මේ ධාතුන්ගේ ස්වභාවය මොකද්ද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ ධාතු කියලා කියන්නේ සත්පුද්ගල වශයෙන් ගත යුතු මම මගේ කියලා ගත යුතු දේවල් නෙවෙයි. මේවා අසාරෝ අනිත්‍යෝ හටගෙන නිරුද්ධ වෙලා යන කිසිම සාරයක් නැති දේවල් ටිකක් හැටියට ඒ විදිහට මේක දිහා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට මුළු ලෝකෙම නිර්මාණය වෙලා තියෙන දේවල් කෙනෙක් ධාතු වශයෙන් දකින්න පුරුදු වුණාම ඒ ධාතු සංඥාව තුළ ඔහුට ඇති වෙන නුවණ තමයි මේ නිර්මාණය වෙලා තියෙන මේ ධාතුන්ගේ ස්වභාවය මොකද්ද, මේවා අසාර දේවල්, අනිත්‍ය දේවල්, මේවා මම මගේ කියලා ගන්න සුදුසු දේවල් නෙවෙයි, මේවා ජරාව ස්වභාවකට ඇති දේවල්, ව්‍යාධියේ ස්වභාවකට ඇති දේවල්, යම් තාක් ලෝකේ මේ රූප සහිත ලෝකේ යම් තාක් ලෙඩවීම, දුක, කනගාටුව, ශෝකය, අවියාවුද ගැනීම, බෙලි කැපියුම්, ලේ ගැලීම්, පහර දීම් ආදී මේ සියල්ල වෙනවා නම් මේ ධාතුව නිසාමයි වෙන්නේ, මේ ධාතුවේ ආදීනවයයි කියලා මේ විදිහට බලනකොට අන්න අර රූපය කෙරෙහි කලකිරෙනවා, ඒ ධාතුව කෙරෙහි කලකිරෙනවා. එතකොට මේ සියලු දේවල් කෙරෙහි උට චන්දරාගය අයින් වෙලා ඒකත්වයකට එනවා. ධාතු සංඥාව තුළ ඔහු තුළ හිත බැස ගන්නවා අර කාම සංඥාවෙන් අයින් වෙලා. ඉතින් ඔන්න ඕක තමයි මූලික සිද්ධාන්තයේ මේ ධාතු සංඥාව වැඩිීමේදී. අපි ඒක තව ටිකක් මේක පැහැදිලි නැත්නම් අපි පැහැදිලි කරගමු කර්මස්ථානයේ මේ අපි කරගෙන යනකොට. එතකොට අපි මේ ධාතු කර්මස්ථානයක් පටන් ගන්නේ කාම ලෝකේ ඉන්න හැමෝම රූපයට බැඳිලා ඉන්නේ. රූපයට උපාදාන කරගෙන ඉන්නේ. ඒ නිසා මේකේ තියෙන හිතේ ක්‍රියාකාරීත්වය රූපේ යථා ස්වභාවය මොකද්ද කියලා පේන්නේ නැහැ. ඒ නිසා අපි මේ ධාතු කර්මස්ථානයේ තියෙන රූපේ යථා ස්වභාවය මතු කරගන්නවා. එතකොට මේ ධාතු කර්මස්ථානයේ තියෙනවා කොටස් දෙකකට බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. උද්දේශ වශයෙන් හා නිද්දේශ වශයෙන් පෙන්නලා තියෙනවා. තියුණු නුවණ ඇති උද්ගටිතන්න පුද්ගලයන්ට වහා වැටහෙන නුවණ ඇති කෙනාට මේක උද්දේශයෙන් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ හරියට අර අපිට ධාතු විභංග මේ ධාතු විභංග සූත්‍රයේ නෙවෙයි සතිපට්ඨාන සූත්‍රයේදී පෙන්නන විදිහට ධාතු හතර විතරක් පෙන්නලා බුදුරජාණන් වහන්සේ යතාටිතං යතහ පනීතං ධාතු සෝපච්ච වෙක්කති අත්මීමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තී කියලා මේ විදිහට මේ ශරීරයේ තදගතිය ස්වභාව වැඩි කොටස් තියෙනවා. වැගිරෙන ස්වභාව කොට සබහ වැගිරෙන ස්වභාවයෙන් යුක්ත වූ කොටස් තියෙනවා. ඒ වගේම උණුසුම සීතල ස්වභාවයෙන් යුක්ත වූ කොටස් තියෙනවා. හමන පිම්බෙන හැකිලෙන ස්වභාවයෙන් යුක්ත වූ කොටස් තියෙනවා කියලා මේ ස්වභාවයේ විතරක් ඒ භව ලක්ෂණේ ගතිය විතරක් අල්ලාගෙන මේ රූපය කියලා කියන්නේ කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි. ඔන්න ඔය ආකාරයේ සතර ධාතුන් ගොඩක් කියලා මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කෙටියෙන් නුවණ ඇති තියුණු නුවණ ඇති කෙනාට බෙන්නනවා. ඒකේ ලස්සන උපමාවක් එන්නනවා. සේයතාපි භික්කවේ දක්කෝ ගෝඝාතකෝ වා ගෝඝාත කන්තේ වාසීවා ගාවින් වදිත්වා චාතුම් මහාපතේ බිලසෝ පටිවිභචිත්වා. සතරමං හන්දියක ගවයෙක් මරලා මස් කරලා ඒ මස් වෙන වෙනම කොටස් වලට බෙදලා සතරමං හන්දියක තියාගෙන මේ ඒවා දිහා බලන අයට මස් විකුණන අයට මේ ගවයෙක් ඉන්නවා ගවයෙක් කපලා තියෙනවා ගවයෙක් කියන සංඥාව එන්නේ නැහැ. ඒ අටකතාවෙන් පෙන්නනවා මේ ගවඝාතකයා හෝ අතවැසියා හෝ ඒ ගවයෙක් අරන් එනකොට ගවයා වදකාගාරයට අරන් ඇවිල්ලා ගවයා මරනකොට කපනකොට මේ හැම වෙලාවෙම උට ඒ ගවයෙක් මරනවා ගවයෙක් කරන් යනවා කියන සංඥාව ඉපදුනත් පසුව මේ ගවයා මරලා මස් ටික වෙන වෙනම කොටස් කොටස් වශයෙන් තිබ්බහම දැන් ගවයෙක් විකුණනවා කියලා ගවයෙක් වෙළඳාම් කරනවා කියන අදහස් එන්නේ නැහැ. මස් කියන අදහස විතරයි. අන්න ඒ වගේ යම් කිසි කෙනෙකුට මුලින් කාම සංඥාව තිබිලා මේ ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන අඹ දරුවන් ආදී වශයෙන් නොඑක් ආකාරයේ සංඥාව කාම සංඥාවෙන් යුක්ත කෙනා මේ හැම අරමුණක් හොඳට බලනම හැම තැනකම තියෙන සතර ධාතු සතර මහා ධාතු ටිකකින් නේද නිර්මාණය වෙලා තියෙන්නේ. මේ හැම ධාතුවකම ස්වභාවය අසාර වූ අනිත්‍ය වූ විපරිණාම ස්වභාවයෙන් යුක්ත දේවල් නේද කියලා මේ ආයතන හයට හම්බෙන හැම අරමුණක් තුලම මේ ධාතු සංඥාව දිනු කරනකොට අර අර කාම සංඥාවයින් වෙලා රූප ඇහ කන නාසය දිව ශරීරයෙන් හඳුනන දේවල් ධාතු හැටියට උට පේන්න ගන්නවා. ඒක පේන්න ගන්න ඕ මේ ශරීරයේ ඇති මේ යථා තිතං යථා පනීතං ධාතු සෝපච්ච වික්කති. මේ ශරීරයේ තියන ආකාරයෙන් ඇති ආකාරයෙන් බලනකොට මේ කොටස් වලට බෙදලා බලනකොට උට කොටස් ටිකක් වෙන වෙනම වූ ධාතු ටිකක් ඇත්තේය සත්වේ පුද්දලෙක් නෑ කියන දේ වැටහෙනවා. මේ කෙටියෙන් බැරි කෙනාට බුදුරජාණන් වහන්සේ ටිකක් පාරමිතා අඩු කෙනාට මේ පාරමිත් පුරාගෙන යා යුතු කෙනාට මේක දීර්ඝ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ මේ ධාතු කර්මස්ථානයේ දේශනා කරපු බොහෝ තැන් තියෙනවා. ඒට ඒ තුලින් මම එක තැනක් තෝරා ගන්නවා. මේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ විභංග වර්ගයේ තියෙන ධාතු විභංග සූත්‍රය කියලා. ඉතින් මේකේ බොහොම ලස්සනට මේ ධාතු කර්මස්ථානිය තුලින් නාම රූප දෙකම වතු කරගෙන නිවන දක්වා යන්නේ කොහොමද කියන ලස්සන විග්‍රහයක් ඒ තුල තියෙනවා. ඉතින් මේ ඔබ දන්නව ඇති අහලා ඇති මේක පුක්කුසාති රජුරෝ අරඹයා බුදුරජාණන් වහන්සේ විසින් කුඹල් හලකදී දේශනා කරපු දේශනාවක්. මම මේ මුල් නිධානයේ මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ. අපේ අදාළ ධාතු කර්මස්ථානයේ විතරක් අදාළ කොටස අපි කතා කරමු. ඒකෙදි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කොටසක් මතු කරනවා. චද්ධාතුරෝ අයං බික්ඛු පුරිසෝ ච පස්සායතනෝ අට්ඨාරස මනෝපවිචාරෝ චතුරාදිඨානෝ කියලා. මහණෙනි මේ පුරුෂයා පුද්ගලයා කියලා කියන්නේ චද්ධාතුරෝ අයං බික්ඛු පුරිසෝ ධාතු මාත්‍ර 6ක්. එහෙම නැත්නම් ස්පර්ශ ආයතන 6කටයි මේ සත්වයා පුද්ගලයා කියලා කියන්නේ. එහෙම නැත්නම් අටලොස් මනෝපවිචාරයකට 18ක් තමන්ගේ මනසේ හැසිරීම් 18කටයි මේ පුද්ගලයා කියලා කියන්නේ. එහෙම නැත්නම් අදිෂ්ඨාන 4කටයි පුද්ගලයා කියලා කියන්නේ කියලා. උන්න බුදුරජාණන් වහන්සේ සත්වයා පුද්ගලයා කියන තැන තියෙන්නේ මෙන්න මෙහෙම ධර්මතාව ටිකක් කියලා පෙන්නලා උන්වහන්සේ සූත්‍රයේ විස්තර කරන්නේ ඕකෙන් චද්ධාතුරෝ අයං බික්ඛූ පුරිසෝ කියන මෙන්න මේ කොටස ඉදිරියට අරගෙන. මහණෙනි මේ පුරුෂයා කියලා කියන්නේ ධාතු මාත්‍ර 6ක් කියලා කියන. මොනවද ඒ? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතුති කියලා. මේ ධාතු 6 මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මෙන්න මේ ධාතු 6ට තමයි පුද්ගලයා කියලා කියන්නේ කියලා පෙන්නලා දීලා ඊට පස්සේ මේ රූපය කියන එක කොටසට කොටස් පහක් පෙන්නලා තියෙනවා. එතන වෙනසක් ඇවිල්ලා තියෙනවා. ආකාශ ධාතුව කියන එක පෙන්නලා තියෙනවා. වෙන තැන්වල උපාදාය රූප කියන එක ගන්නවා. මෙතනදී ආකාශ ධාතුව කියන එක අරගෙන ධාතු පහක් හැටියට මෙතන පෙන්නලා දීලා තිනවා මේ න්‍යාය තුල බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ විඥාන ධාතු කියලා මේ විඥානයත් විජානන ස්වභාවයෙන් යුක්ත නිසා ඒකත් ධාතු කියලා මෙතනදී අරගෙන. එතකොට අපි ධාතු කියලා කියන ස්වභාව අර්ථයෙන් නිස්සත්ව නිජී වූ ස්වභාව අර්ථයෙන් තමයි අපි මේක ධාතු කියලා කියන්නේ. එතකොට විඥාන ධාතුව ගැනීමෙන් ඒහා සම්ප්‍රයුක්ත සියලු නාම ධර්මයෝත් වේදනා සංඥා සංකාර ආදී සියලු නාම ධර්මයෝත් ගත්තා වෙනවා මේ විඥානස්කන්ධය ගැනීමෙන්. එතකොට මේ නාම රූප කියන දෙකම මේ සඳහා දැන් මේ ඉස්මතු කරගෙන තියෙනවා බුදුරජාණන්. අපි මේ රූප කර්මස්ථානයේ තුල අපි එකක් අරගෙන පැහැදිලි කරගනු මේ ධාතු වශයෙන් අපි කොහොමද මෙනෙහි කර යුත්තේ, කොහොමද මනස පවත්වන්නේ කියන එක පිළිබඳව අපි එක ධාතුවක් අරගෙන පඨවි ධාතුව අරගෙන ඊට අනුසාරයෙන් අපිට අනිත් සියලු දේටම ඒ නුවණ යොදා ගන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ඒ සූත්‍රයක තුළ සැඟවිති කරුණු තියෙනවා. අනේ කුඩා සැඟවිච්චි කරුණ පවා අපේ අවධානයට ගියේ නැත්තම් බොහෝ විට මේ කර්මස්ථානයේ විශාල අර්ථයක් අපෙන් අතහැරෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේක ගන්න උත්සාහවත් උනේ. එතකොට ඉතින් මේ ධාතු කර්මස්ථානය කිව්වම බොහෝ දෙනෙක් මේකට සම්බන්ධ වෙන අය දන්නවා. ඉතින් මේකේ කොහොමද අපි මේ භාවනාවට යොදාගන්නේ කියන එක පිළිබඳ අපි බලමු. ඒකේ තියෙන මෙහෙමයි කියන්නේ, කතමංච බික්කු පටවි ධාතු. පටවි ධාතු ආසියා අජ්ජත්තිකා සියා බාහිරා. මහණෙනි මොකද්ද මේ පටවි ධාතු කියලා කියන්නේ? ඔන්න මේ පුද්ගලයා කියන්නේ ධාතු හයක් කියලා කිව්වා. ඒ ධාතු හයත් පෙන්වනවා. පෙන්නලා එහෙන් පටවි ධාතු කියලා කියන්නේ මොකක්ද කියලා කියනවා. පටවි ධාතුව සියා අජ්ජත්තිකා සියා බාහිර. මේ පටවි ධාතුව ආධ්‍යාත්මිකව මේ තමා කියලා කියන තමන්ගේ ශරීරයේ තියෙනවා, බාහිරත් තියෙනවා. ඊට පස්සේ කතමාච බික්කු අජ්ජත්තිකා පටවි ධාතුව. ඒ ආධ්‍යාත්මික බාහිර පටවි ධාතුව වලින් ආධ්‍යාත්මික පටවි ධාතුව කිව්වේ මොකේද? අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, යං අජ්ජත්තං පච්චත්තං කංකලං කරිගතං උපාදීන්න සීයති ඉදං කියලා. යං අජ්ජත්තං ආධ්‍යාත්මික වූ, පච්චත්තං තමායයි කියා ගන්නා, තමා පිළිබඳ වූ, කංකලං කරිගතං රළු වූ, ගොරෝසු වූ, උපාදින්න තණ්හා දෘෂ්ටි ආදී කර්මයෙන් හටගත් යම් කොටස් ටිකක් තියෙනවා නම් මොනවද ඒ? පටවි ධාතු, කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහරු වට්ටි අට්ටි නිජ්ජා වක්කං හදයන් යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරයන් කරීසං යංවා පණං යම්පි කිංචි අජ්ජත්තං පච්චත්තං කංකලං කරිගතං උපාදීන. මේ කියපු කොටස් 20 හා ඊට අමතරව තවත් මේ ශරීරේ නොකියපු තද ස්වභාවයෙන් යුක්ත වූ, කරකස ස්වභාවයෙන් යුක්ත වූ යම් රූප ටිකක් තියෙනවා නම් ඔබට තේරෙන භාෂාවෙන් කිව්වා මොනවද? කෙස්, ලොම්, නිය, දත්, හම් කියලා. මෙන්න මේ ටිකේ තියෙන්නේ මොනවද? මේ පටවි ධාතු සමූහයක්. එක කෙනෙක්, පුද්ගලයෙක්, මම මගේ නෙවෙයි, ධාතු කොටස් ටික වෙන වෙනම පවතින ධාතු කොටස් ටිකක් මේකට ඒක රාශි වෙලා තියෙන්නේ කියලා බලන්න කියලා. මේ නොකියපු යම් තදගතියෙන් යුක්ත වූ ස්වභාවයක් තියෙනවා නම් ඒ සියල්ලම පටවි ධාතුයි. අයං උච්චති බිකු අජ්ජත්තිකා පටවි ධාතුය. මෙන්න මේක තමයි ආධ්‍යාත්මික පටවි ධාතුව. යාචේව කෝපන අජ්ජත්තිකා පටවි ධාතුය, යාච බාහිරාජ පටවි ධාතුය, පටවි ධාතු රේවේසං. මහණෙනි, යම් මේ ආධ්‍යාත්මික පටවි ධාතුවක් තියෙනවා, ඒ වගේම තවත් පරසත්තානං පරපුද්ගලානං පර ඒ අපිට බාහිර සත්ව පුද්ගල වශයෙන් හම්බෙන මේ වගේම බාහිර මේ කෙස්ලොම් නියදත් ආදී බාහිර පටවි ධාතු ටිකක් තියෙනවා. මේ සියල්ලම පටවි ධාතු ස්වභාවයක්මයි. පටවි ධාතු රේ වේසා සත්ව පුද්ගල නොවුණු ආධ්‍යාත්මික බාහිර සියල්ලම ධාතු මාත්‍රයක් පමණයි කියලා බලන්න කිව්වා. අයං උච්චති බික්කවේ අජ්ජත්තිකා පටවි ධාතු ආදී මේ විදිහට පෙන්වනවා. පෙන්නලා ඊට පස්සේ කියනවා මේ ටික කොහොමද බැලෙයිද? තං මෙය නේ තං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේ තං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. මෙන්න මේ ටික දිහා බැලිය යුත්තේ කොහොමද? මේක මම හෝ මගේ හෝ මගේ ආත්මේ නොවේ. මේ ධාතු ටික ප්‍රත්‍යයෙන් හටගත්තු අනාත්ම වූ ධාතු ටිකක් හැටියට බලන්න. මේක මම මගේ මගේ ආත්මේ හැටියට ඒ කෙලෙස්ේ ගෙවා දාන්න, දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. මෙන්න මෙතන ටිකක් අපි පැහැදිලි කරගත යුතුයි. මොකද අපිට මේ ධාතු කර්මස්ථානයේ කර්මස්ථානයක් පුළුවන් හිතන්න පුළුවන්. මේ පටවි ධාතුව ගත්තාම මේ රූපය පිළිබඳව හිතනකොට කෙනෙකුට පුළුවන් මේ රූපය හැදිලා තියෙන්නේ ධාතු හයකින්. එතකොට ඒ ධාතු මොනවද? ඊට පස්සේ මේ කොටස් ධාතු ටිකක් ඒවා මේ ප්‍රත්‍යයෙන් හැදිලා තියෙන්නේ. මේ ධාතු මේ කම්ම චිත්ත ඊතු ආහාර ආදී ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන්නේ. මේ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තු ධාතු ටික මෙන්න මේවා, ඍතු ප්‍රත්‍යයෙන් හටගත්තු ධාතු මෙහෙවා කියලා එහෙම අපිට හිතන්න පුළුවන් බවකුත් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන අදහස් කළේ ඒක පිළිබඳව හිතන එක නෙවෙයි. කෙලෙසයක් ගෙවෙන විදිහට මේ තුල යෝනිසෝ මනසිකාරයේ පැවැත්විය යුත්තේ කොහොමද? මේ ධාතු දිහා බලන්න. මේක මම කියලා හැඟීමක් තියෙනවා නම් කෙස් සිහි වෙනකොට මම කියලා හැඟීමක් තියෙනවා. මේක මගේ කියලා හැඟීමක් තියෙනවා. මේ කෙස් මට ඕනේ විදිහට පවත්වන්න පුළුවන් කියලා හැඟීමක් තියෙනවා. මෙන්න මේ කෙලෙසය, මේ ආශ්‍රවය ගෙවෙන විදිහට මේ තුල හිත පවත්වන්න. ඒක තමන් තුල ඇති වෙච්චි වැරදි දෘෂ්ටියක්. මෙතන තියෙන සත්ව පුද්ගල නොවුණු ධාතු ස්වභාවයක් තද ස්වභාවයක් පමණයි කියලා. අන්න ඒ විදිහට මේ දිහා බලන්න කිව්වා. ඊට පස්සේ පෙන්නනවා ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා. ඒ විදිහට මෙහි ඇත්ත හැටියටි මනානුවණින් දැක දැක පඨවි ධාතුයා නිබ්බින්දති. පඨවි ධාතුයා චිත්තං විරාජේති. අන්න වටිනා කාරණාවක්. ධාතු ටික මතු කරගත්තට අපි ධාතුයෙන් මිදෙන්නේ නැහැ. එහෙනම් මේ ආදීනෝ බැලලා මේ තිලක්ෂණේ දැනගෙන මේ පඨවි ධාතුව කලකිරණ විදියට පඨවි ධාතුවේ නොයැලෙන විදියට ඒ ධාතුව කෙරෙහි හිත පවත්වන්න ඕන. මේක සත්වයේ පුද්ගලයෙක් නොවන ධාතු මාත්‍රයක් තමයි. නමුත් මේ ධාතු ටික අසාරයි, අනිත්‍යයි, දුකයි, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝක, පරිදේවාදී දුක් දුම්න ස්වභාව කොට ඇති එකක් කියලා මේ විදිහට මේකේ කිසිම වටිනාකමක් නැති එකක් විදිහට හොඳට මේකේ කලකිරෙන විදිහට මේ ධාතු දිහා බලන්න කියනවා. එතකොට ඒ විදිහට පඨවි ධාතුව චිත්තං විරාජේති. යම් පඨවි ධාතුවෙන් හිත මෑත් කරන්න, එයින් අයින් කරගන්න, එයින් හිත නිදහස් කරගන්න. මේකට මම මේ මම කියලා මගේ කියලා ගන්න මේ අසාර වූ පඨවි ධාතු ටික නේද? එතකොට යමෙක් මේ කෙස්ලොම් ටික මම කියලා ගත්තොත් ඒ දුක නේද මම කියලා ගත්තේ? යමෙක් දුක මම කියලා ගත්තා නම් ඔහු ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, සතර අපායෙන් මිදෙන්නේ නෑ නේද කියලා. අන්න ඒ විදිහට තමන්ගේ හිත අර මේ රූප ධර්මයන්ගේ සම්මුතියෙන් ගලවාගෙන පඨවි ධාතුවෙන් හිත නිදහස් කරගන්න කියලා කිව්වා. ඔය විදිහට දැන් මට මේ කාල වේලාව මදි නිසා මේක දීර්ඝව විස්තර කරන්න අමාරුයි. මේ විදිහට ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු කියන මෙන්න මේ රූප පිළිබඳව, මේ ශරීරයේ තියෙන මේ සියල්ල පිළිබඳව ඔන්න ඔය විදිහට එකින් එක එකින් එක මෙනෙහි කර. ඒක මෙනෙහි කරන්න ඉස්සෙල්ලා අපිට පුළුවන්කමක් තිබුණා හොඳට අර සක්මණින් හා තමන්ගේ ශරීරයට හිතමු කරගෙන මේ ධාතු කියන්නේ මොනවද කියලා ඒ කාය විඥානයේ හරහා හොඳට තේරුම් ගන්න පුළුවන්කම තිබ්බා. ඒ තේරුම් අරගෙන ඊට පස්සේ මේ ආශ්‍රව කෙලෙස්ේ ගෙවෙන ආකාරයට මේ විදිහට තමන්ගේ ශරීරයටත් බාහිර සත්පුද්ගල సంతානවල තියතිය ආධ්‍යාත්මික බාහිර වශයෙන් මේ විදිහට බලනවා. එතකොට මේ ආකාශ ධාතුව කියලා කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒකෙදි පෙන්වන්නේ මේ ආකාශ ධාතුව කියලා තමා ශරීරයේ වූ තමායයි කියා ගන්නා ලද ආධ්‍යාත්මික වූ ආකාශගත කියන්නේ හිස් විවර ස්වභාවය. ඒවට උදාහරණ පෙන්නනවා දැන් නාස් සිදුරු, කන් සිදුරු, ඒ වගේම මුව සිදුරු, ඒ වගේම අපි කන බොන ආහාර මුකින් ඇතුළට දැම්මහම මේ ආමාශය දක්වා යන, ඒ වගේම ඒ ආහාර දිරවල මල මාර්ගයෙන් පිට වෙලා යන මේ ආදී මේ හිස් විවර ස්වභාවයන් ආකාශ ධාතුව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට මේ රූපය කියලා කෙනෙකුට තේරුම් ගන්නකොට යාට වැටහෙනවා මෙතන කෙනෙක් පුද්ගලයෙක් ඉන්නව නෙවෙයි, මෙන්න මේ කියන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන ධාතු ටිකකින් නේද මේ රූපේ නිර්වාණය වෙලා තියෙන්නේ. එතකොට රූපේ ස්වභාවය මතුවෙනකොට මේ විදිහ රූපේ හොඳට බලනකොට රූපේ මම මගේ කියලා ගන්න කෙලෙස් අයින් වෙනකොට ඊළඟට ඔහුට තේරෙනවා කියන මෙන්න මෙහෙම කාරණාව. අතාපරං විඤ්ඤාණංගේය අවසිස්සති පරිසුද්ධං පරියෝදාතං. ආන්න ඉක්බිති ඔහුට පිරිසුදු අර රූපේට ගැට ගහන්නේ නැති ඉතා පිරිසුදු විඥානේ හිත විතරක් ඉදිරියන තමන්ට හිත ඔන්න හොඳට දැන් ප්‍රකට වෙනවා. රූපය පැහැදිලිව පේන්න පේන්න නාම ධර්ම ටික තමන්ට වැටහෙන්න ගන්නවා. ඇත්තටම මෙතෙක් වේලා මේ රූපය පිළිබඳව හිතින් නේද මුලා වෙවි, අවිද්‍යාවත් එක්ක සම්බන්ධ වෙලා මේ කෙලෙස් ඇති කරගෙන තියෙන හිතින් නේද කියන එක පිළිබඳව ඔහුට හිත ප්‍රකට වෙන්න ගන්නවා. නාම ධර්ම ප්‍රකට වෙනවා රූපේ අනුව ගියපු කෙලෙස් සංසිඳිලා යනකොට. මෙච්චර කලක් අපිට මේ නාම රූප දෙක එකතු වෙලා පුද්ගලයෙක් නිර්මාණය වෙලා තිබුණා. ඉතින් අර හිතෙන් මවල දෙන දේ රූපෙට ගැට ගහලා තියෙන නිසා හිතේ කෘත්‍ය අපිට පෙනුනේ නැහැ. දැන් රූපය හොඳට දකිනකොට යාට වැටහෙනවා මේ රූපය කියලා කියන්නේ දකින්ද අහන්ද දැනෙන අහන ශබ්ද ඇහෙන දෙයක් නෙවෙයි. මේ රූපෙට සැප දුක් දැනෙනවා නෙවෙයි. ඒක අනාත්ම වූ මේ අවිඥානික රූපයක් හා සමානයි මේ විඥානයේ බැසගෙන තියෙන රූපයක් කියලා තමන්ට වැටහෙනකොට අන්න එහෙනම් මේ සියලු දේවල් මේ සැප දුක් කුසල් අකුසල් කැමැති අකමැති මේ ඔක්කොම හිතෙන් නේද මේ නිර්මාණය කරලා දෙන්නේ කියලා අන්න පිරිසුදු හිතම වෙන් වෙලා පේනවා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ වෙනකොට ඔහුගේ හිත හොඳට සංසිඳිලා රූපය හොඳට ප්‍රකට වෙලා කෙලෙස් යටපත් වෙලා තියෙන නිසා ඔහුට ඉතාමත් සැනසෙල්ලක් සාන්තියක් දැනෙනවා. මේ භාවනාව පිළිබඳව සැපයක් දැනෙනවා. අන්න එතකොට මේ හිතට මේ වේදනාව ප්‍රකට වෙන්න ගන්නවා. සැප වේදනාව හොඳට ප්‍රකට වෙන්න ගන්නවා. එතකොට කෙනෙක් මේ සැප වේදනාවේ ඇලෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ කාරණාව ධාතු විභංග සූත්‍රයේදී විග්‍රහ කරනවා. අතාපරං විඥානං යේව අවසිස්සති පරිසුද්ධං පරියෝදාතං තේන විඥානෙන කිං ජානාති. ඒ ප්‍රකට වූ විඥාණය කුමක්ද දැනගන්නේ? සුකන්තිපි විජානාති දුක්ඛන්තිපි විජානාති අදුක්ඛම සුකම්පිති විජානාති සුඛ වේදිනියං භික්ඛු පස්ස පටිච්ච උප්පජ්ජති සුඛා වේදනාය සෝ සුඛං වේදනං වේදියා වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති තස්සේව සුඛ වේදනීයස්ස පස්සස්ස නිරෝධං යං තජ්ජං වේදිතං සුඛ වේදනීයං පස්ස පටිච්ච උප්පන්නා සුඛා වේදනා සා නිරුජ්ජති සා උපසමාතීති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ පිරිසුදු විඥාණයට සැප වේදනාවද පේනවා, දුක් වේදනාවද පේනවා, අදුක්කම සුඛ වේදනාවද පේනවා. ඉතින් ඔහු බලනවා මෙන්න මේ විදිහ සුඛ වේදනාවට කරුණු ස්පර්ශය නිසා සැප වේදනාව උපදිනවා. ඒ සුඛ වේදනා විඳිනවා කියලා ඔහු දකිනවා. මේ මම සැප විඳිනවා කියලා නෙවෙයි, දැන් මේ ස්පර්ශය නිසා සැප වේදනාවක් හටගෙන යම් ස්පර්ශය නිසා සැප වේදනාවක් හටගත්තා නම් ඒ සැප වේදනාවට හේතු ස්පර්ශ නිරෝධයෙන් ඒ හටගත්තු සැප වේදනාවත් නිරුද්ධ වෙලා යනවා, මෙතනම සංසිඳිලා යනවා කියලා අන්න අර ඒ භාවනාව තුළින් පවා ඇතිවෙන සුඛය සැපය කෙරේ ඇලෙන්නේ නැතුව ඔහුට ඒ වේදනාවත් හොඳට ප්‍රකට කරගන්නවා. මේ විදිහට ඔහුට නාම රූප දෙක හොඳට ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වුණාන් පස්සේ ඔහුට ඒ ප්‍රත්‍ය ඊට පස්සේ ඔහුට ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අර කියපු ආකාරයට මේ නාම රූප දෙක පටිච්ච සමුප්පාදයේ හරහා මේ ප්‍රත්‍යෙන් හටගත්ත බව උදේවැය ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. උදේවැය තුලින් යාට ත්‍රිලක්ෂණයේ ප්‍රකට වෙලා ඒ ත්‍රිලක්ෂණයේ තුලින් මේ නාම රූප ධර්මයන්ගේ කලකිරෙලා නොඇලිලා මිදීමේ මඟ සකස් වෙනවා. ඉතින් මෙන්න මේ විදියට මම ඒ එහා ටික පැහැදිලි කරේ නැහැ. මුලින්ම අපි භවනාවක් පටන් ගත යුත්තේ ධාතු කර්මස්ථානයක් කරනවා නම් ඒ ධාතු කර්මස්ථානය වැඩිීමේදී අපි දැනගත යුතු කාරණා ටික තමයි මතක් කරේ. එතනදිත් අපි මුලින් යෝගාවචරයේකට මේ ධාතුවේ භාවාර්ථය ඒ ස්වභාවාර්ථය අරමුණු කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ ධාතු කර්මස්ථානයේ තුල තියෙනවා ධාතුව ගත්තාම ලක්ෂණ පටවි හා සසම්බාර පටවි කියලා කොටස් දෙකක් පෙන්නනවා. මුලින් අපි පටන් ගන්න සසම්බාර පටවි. ඒ කියන්නේ අපිට මේ ඒකේ තද ගතිය හිතට අරමුණු නොවුනත් යමක් දකිනකොට හිතට වැටෙනකොට මේක තද දෙයක් කියන අවබෝධය එනවා. අන්න එතනිනුයි අපි මුලින්ම පටන් ගන්න. දැන් කෙස් කියන එක දැන් අපිට කයට කාය විඥානය හරහා නොදැනුණත් කෙස් කියන එක අරමුණු කරලා මේ කෙස් කියලා කියන පටවි ධාතු සමූහයක් ලොම් නියදත් කියලා මේ අර මුලින් පෙන්නපු කර්මස්ථානයේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන අනර කියන සසම්බාර පටවිය අරමුණු කරගෙන මුලින් භාවනාව පටන් ගන්න. ආපෝවත් එහෙමයි, තේජෝවත් එහෙම. එතකොට ඒ තුලින් අර කාම සංඥාව අයින් වෙලා ඔහු තුල ධාතු සංඥාව මේ ආයතන හය හරහා හම්බෙන අරමුණු තුල දියුණුවටපත් වෙනවා. ඊට පස්සේ මේ සසම්බාර පටවියෙන් දියුණු වෙච්ච මනස තුල යාට ලක්ෂණ පටවියට තද ගතියටම ඔහුට ඊට පස්සේ ඉඳ තියාගන්න පුළුවන්. නමුත් මුලින් මේක අමාරුයි. ඒ නිසා තමයි අර මුලින් අරස සම්භාරවි. අපි කෝපය කියලා ගත්තොත් මේක තද දෙයක්ද මේ වැගිරෙන දෙයක්ද කියලා හවොත් නෑ මේක තද දෙයක්. මේක තද ගතිය යුක්ත දෙයක් කියලා අපි කාටත් වැටෙනවා. ඒ නිසා ඒකේ සම්මුතියෙන් අයින් වෙලා තද ගතියෙන් යුක්ත වූ රූප සමූහයක් ඇටියට ඒ රූපේ දිහා බලනවා. ඔන්න ඔය විදිහට තමයි අපි ඒ ධාතු කර්මස්ථානයේ කියන එක මුලින් පටන් ගන්න. මේ සංඥාව දියුණු කරන්න ඕනේ. මේක අපි දැන් අර කාලයක් යොදාගෙන එතනකට සීමා කරොත් මේ ධාතු සංඥාව අපිට දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා මේක දියුණු වෙන්න නම් කාම සංඥාවට එන්න නොදී හැම මොහොතෙම මේකට හැකි හැම අවස්ථාවෙම ඇහැට කනට නාසයට මනසට දැනෙන හැම රූපයක් අරඹයාම නෑ මේ ධාතු සමූහයක් මේ ධාතු ටිකට මේ පැනවීමක් කරලා තියෙන මේ ධාතුවේ ස්වභාවය මේකයි කියලා මේ විදිහට මේ මානසිකාරේ නිතර බහුල කරන්න ඕනේ. අන්න එතකොට තමයි අර කාම සංඥාව ගෙවිලා ගිහිල්ලා ධාතු සංඥාව කියන එක උහුට එළඹ සිටින. එතකොට ਉਹ ඇහෙන් දැක්කත් උහුට හම්බෙන්නේ ධාතු ටිකක්. මේ ඇඳ පුටු මේස ගෙවල් දොරවල් ඉඩ කඩම් කියලා නෙවෙයි. මේ ධාතු සමූහයකට ලෝකයා මේ පැනවීම කරලා තියෙනවා. මේ ආකාරයට රැවටිලා තියෙනවා. මේවට වටිනාකම් ගොඩනගලා තියෙන මේ මනසින් නේද මේවා කෙරෙහි වටිනාකම් ඇති කරගෙන තියෙන්නේ කියලා හොඳට කාම සංඥාව ගෙවෙන විදියට මේ ධාතු සංඥාව භාවිතා බහුලීගත කරනවා. ඒ සඳහා අපිට හොඳ සිහියක් හොඳ නුවණක් තියාගෙන මේක කරන්න. මුලින් මේක ටිකක් අමාරු වුණත් එපා වුණත් අර කෙලස් ටික සංසිඳිලා මේට හොඳට මේ කර්මස්ථානයේ ප්‍රකට වෙනකොට ඔහුට ඒක අමාරුවක් නැහැ. ඒක નિરાයාසයෙන්ම වැටහෙන්න ගන්නවා. નિરાයාසයෙන්ම ලෝකේ මේ විදිහට පේන්න ගන්නවා. ධාතු සංඥාව තුල ඔහුගේ හිත බැස ගන්නවා. අන්න මේ තුල ඇත්තටම හිත හොඳට ප්‍රබාසර වෙලා නීවරණයන්ගෙන් හිත මිදලා තියෙන්නේ. ඉතින් Tamange ඉදිරි භාවනාව ඒ මත පදනම් කරගෙන යන්න බොහෝම පහසුයි. ඉතින් අපේ සාකච්ඡාවටත් ඉඩ තියලා මම හිතන්නේ මේක තව විස්තර කරන්න පුළුවන් කාරණා පැති තිබුණා. නමුත් ඒ ටික මම ටිකක් අයින් කරලා ප්‍රධාන කාරණා ටික මතු කරා. ඒදී විශේෂයෙන් අපි දැනගත යුතු තව කාරණාවක් මේ චත්තාරික සූත්‍රයේ පෙන්වන්නේ සම්මාදිට්ටි පුරේජවං සති වායාම අනුපරිදාවන්තෝ කියලා පෙන්නනවා කාරණාවක්. ඒ කියන්නේ හැම වෙලාවෙම සම්මාදිට්ඨිය පෙරට වෙන්න ඕනේ අපේ භාවනා තුළ. සති වායාම අනුපරිදාවන්තෝ ඒකට පිටිපසින් සිහිය නිරන්තරයෙන් තියෙන්න ඕනේ. හිත උත්සාහවත් කරන බව නිරන්තරයෙන් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ භාවනාව අපිට අඛණ්ඩව කරගෙන යන්නේ. එහෙම මේ සිහිය කියන එක නිරන්තරයෙන් අපි නැවත නැවත හොයා බලන්න ඕනේ. මම මේ කුමන භාවනාවක් කරත් සිහියෙන්ද කරන්නේ. එහෙම නැත්නම් පුරුද්දට කරන්නේ කියලා සිහිය පිළිබඳවත් නැවත නැවත ආවර්ජනය කර කර බලන්න ඕනේ. ඒකට හොඳ උපමාවක් පෙන්නනවා. අලුත පැටව දාපු ගවදෙනක් තනකොළ කනකොට ආහාර ගන්නකොට ඔහු තනකොළත් කමින් වසුපැටියාද බලනවා. වසුපැටියාද රකමින් තනකොළත් කනවා. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් විපස්සනාවත් කරනවා. විපස්සනාව කරන ගමන් කලින් කල සිහිය ගැනද සිහියෙන් බලනවා. මම මේක සිහියෙන්ද කරන්නේ? පටන්ගත්තු සිහිය තියෙනවද කියලා බලනවා. ඒ වගේම වීරිය පිළිබඳ හිතේ හැකිලෙන බවක් එනවනම් ඒ වීරියෙන් හිත රුකුළු ගන්නමින් උත්සාහවත් කරමින් කරන මේ විදිහට විපස්සනාව ටිකක් වෙලා කරගෙන යනකොට ටිකක් හිත නීරස වෙලා හිත උද්දච්චයට යන්න පුළුවන්. ඒ වෙලාවට තමන් අන්න අර විපස්සනාව ටිකක් නතර කරලා නැවත සමත කමටහන තුල නැවත හිත සම්පහන්සනේ කරගෙන සමාධිමත් කරගන්න. ඒ විදිහට සමත කමඨාණෙන් නැවත හිත එකගුණාම ආපහු අපි විපස්සනාවට මාරු කරනවා. මේ විදිහට සමත විපස්සනාව යුගනද්දව කරන්න පුළුවන්. එහෙම කරගෙන යනකොටත් සමහර කෙනෙකුට මේ නොහිතපු ආකාරයෙන් නීවරණයන්ටපත් වෙලා මේ භාවනාව ටිකක් නිකන් එපා වෙන ස්වභාවයක් ඇති වුණොත් එහෙදිත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එහෙමනම් ඔබ මේ කර්මස්ථානෙම කර කර ඉන්න එපා. දැන් කම්මැලිකමක් යම් කර්මස්ථානයක් වඩනකට ආවනම් ඒකම කර කර මේක දුරු කර ගන්න හදන්න එපා. ඔබ මේ කර්මස්ථානෙන් අයින් වෙලා ප්‍රසාදනීය මානසිකාරයක හිත යොදන්න. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සංයුතිය මට හිතෙන්නේ පෙන්නලා තියෙනවා. පනිදාය භාවනා අපනිදාය භාවනා කියලා මේක පෙන්නන. හිත පිටත පිහිටුවා වැඩි. හිත පිටත නොපිහිටුවා වැඩිම කියලා ක්‍රම දෙකක් පෙන්නනවා. එතනදී පෙන්නන්නේ හිත අර වගේ අලස වුණාම, විසිරිලා කම්මැලිකම එපා වීම ඇති වුණාම හිත සිහියෙන්ම එතනින් ඉවත් කරගෙන ප්‍රසාදනීය කර්මස්ථානෙක හිත යොමු කරලා බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපිට සතුට හිතෙන ධම්මනසිකාරයක වෙන්න පුළුවන්. එබඳු තැනක හිත යොමු කරලා එතනදී හිත සකස් කරගෙන කල්පනා කරන්න කියන යමක් සඳහානම් දැන් මං හිත පිටත පිහිටෙන්නේ, දැන් එය මගේ හරි, දැන් ආපව කර්මස්ථානෙට එන්න ඕනේ කියලා නැවත පුරුදු කර්මස්ථානෙට එනවා. මේ විදිහට ඒ උපායන් හැම වෙලාවෙම භාවිත කරනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ මේ ධාතු කර්මස්ථානයේ තුලින් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු වල දක්ෂයෙක් වෙන්න නෙවෙයි අවශ්‍ය උනේ. භෞතිකව අපි මේකේ විසරදයක් වෙන්න නෙවෙයි, මේවා උපකාරක ධර්ම ටිකක්. කුමක් සඳහාද? මගේ සිහිය, වීරිය, ප්‍රඥාව, සද්ධාව, සමාධිය දියුණු කරගන්න මේ උපකාරක ධර්ම ටිකක්. ඒ නිසා මේවා හිත හිතා හිටියට අර කියන සිහිය, ප්‍රඥාව, වීරිය වැඩෙන්නේ නැත්තම් කවදාවත් ඔහුට මේ ඉදිරි මාර්ගඵල වලට යන්න බෑ. ඒ නිසා මේ වැඩි යුතු ධර්ම ටික වැඩෙන්න ඕනේ. අන්න ඒක තමයි මේ කර්මස්ථානේ විය යුත්තේ. දුක පිරිසිඳ දකිනකොට මාර්ගය වැඩෙන්න ඕනේ. අන්න ඒ නිසා මේ විදිහට කෙනෙක් භාවනාව පටන් අරගෙන ඉදිරියට කරගෙන යන ගමන් ඒ තුල තමන්ට ඇති වෙන දුර්වලතා, නීවරණ ධර්මයන් හඳුනාගෙන ඒවට නිසි උපදෙස් අරගෙන ඊට පස්සේ තමන්ට යම් යම් දේවල් වැටහෙන්න පුළුවන්, ඒවා පිළිබඳවත් නිවරදිතාවේ කල්යාණ මිත්‍රයන් අහගෙන අපි ඒ ඉදිරියට කරගෙන යනකොට ඉදිරි විදර්ශනා ඥාන වැඩිලා අපේ ගමන බොහෝම සාර්ථකව ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, එහෙමනම් කාල වේලාවත් බොහෝ ගෙවිච්ච නිසා මගේ දේශනාව මෙතනින් මං හමාර කරනවා. මේ ඔස්සේ හෝ පසුගිය දේශනාවල හෝ යම් ගැටලු ප්‍රශ්න හරි තියෙනවා නම් මේ අවස්ථාවේදී සාකච්ඡා මාර්ගයෙන් අපිට විසඳගන්න ඒ සඳහා ඉඩ කඩ දෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. ඔව්, කල්‍යාණ මිත්‍රයනි, ස්වාමීන් වහන්සේ අපිට දේශනා කරපු ධර්ම කරුණු වල යම් කිසි තවත් පැහැදිලි කිරීම අවශ්‍ය තැන් තියෙනවා නම් ඒකට අවස්ථාවක් තියෙනවා. තෙරුවන් සරණයි. අවසරයි අපේ ස්වාමීන් වහන්ස. ඔව්. භාවනාව වඩන්න පටන් ගන්නකොට මම අහලා තියෙනවා අර පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියලා සති නිමිත්තට සිත තියාගෙන ඕනම භාවනාවක් පටන් ගන්න කියලා ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරා නම් හොඳයි ස්වාමීන් වහන්සේ. අවසරයි.
ඔව් මහත්මයා, ඉතින් ඒක ගොඩක් වැදගත්. ඒ සිහිය නිමිත්තේ පිහිටවා ගන්න කියන එකෙන් අදහස් කරන්නේම ඇයි එහෙම කළ යුත්තේ? නිරන්තරයෙන් සතිය තමන් තුළ මේ භාවනා වාරය තුළ පැවැත්විය යුතුයි. ඒ සතියෙන් තොරව මානසිකාරය වෙන්නත් පුළුවන්. ඒක ඒ නිවැරදි අවධානය නැතුව. ඉතින් නමුත් සති නිමිත්තේ හිත තියාගෙන කරනවා කියන එකෙන් ඔහුට නිරන්තරයෙන් මේ සිහිය පිළිබඳව අවධානය තියෙනවා. ඉතින් ඒ නිසා ਉਹ හැම වෙලාවෙම සිහියෙන්මයි කරන්නේ. ඒ වගේම යම් වෙලාවක ඔහුගේ කමඨහන, අපි කියමු සමත කමඨහනක් නම් නිමිත්ත තමන්ට ප්‍රකට වෙන්නේ නැතුව ගියොත් ඒ හිත පිටපයින් එක වළක්වන්න හිත අර නිමිත්ත ප්‍රකට වෙනකන් සති නිමිත්ත තුල තියාගෙන Tamante සිහිය එතන පවත්වාගෙන ඉන්න පුළුවන්. Tamange නිමිත් ආනාපාන සතිය නම් ආස්වාස ප්‍රාස්වාස ප්‍රකට වෙනකන් Tamante ඒ සති නිමිත්ත තුල හිත තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සති නිමිත්තේ වැදගත්කම තමයි හැම වෙලාවෙම මේ Taman සිහියෙන් කරන බවට අවදිමත් බව නිරන්තරයෙන් පවත්වා ගැනීම තමයි මේ සති නිමිත්තක හිත පිහිටවා ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් ඒ නිසා අපි ඉදිරියේදී මේ සිහිය කියන්නේ මොකද්ද? සතිය කිව්වට මේ සිහිය පිහිටවා ගන්න කිව්වට බොහෝ අයට මේ සතිය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව හරි අවබෝධයක් නැති අයත් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ සිහිය කියන්නේ මොකද්ද? මේකේ සිහිය ලක්ෂණේ සිහියේ කෘත්‍ය මොකද්ද? ඒක තේරුම් ගන්නේ කොහොමද? ඒක මතු කරගන්නේ කොහොමද පිළිබඳවත් අපි ඉදිරියේදී දේශනාවක් වශයෙන් කතා කරමු. ඉතින් ඒ නිසා ඒ සිහියෙන් සිටිය යුතුයි කියන කාරණාව මේ භාවනාව තුළ ඉතා වැදගත් එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ කායනු අයම් භික්කවේ මග්ගෝ කියලා මේ එකම මාර්ගයයි මොකද්ද මේ සතිපට්ඨානෙ සිහිය පවත්වා ගැනීම කියන එක. ඉතින් ඒ නිසා ඊළඟ තමයි මේ සති නිමිත්තක හිත පුරුදු කිරීමේදී අපි එදිනදා කටයුතු වල කරනකොට පවා විදර්ශනා භාවනාවක් නැතත් ඒ සති නිමිත්තේ හිත තියාගෙන අපිට එදිනෙදා කටයුතු කරන්න පුළුවන් යන්නේ නැ දේවල් වත් පිළිවෙත් දේවල් උනත් කරන්න පුළුවන්. ඒ තුල මොකද හිත හැම වෙලාවෙම එක තැනක තියෙන නිසා එක පැත්තකින් ඒකාග්‍රතාවය දියුණු වෙනවා. සතිය දියුණු. අනිත් පැත්තෙන් තමන්ගේ හිත තමන්ට අවනත වෙලා තියෙනවා. තමන් තුල රැඳිලා තියෙන හිතට ඕන විදිහට දුවන්න දීලා නැ කියන එකක් නවත්තගෙන. මොකද මේ හිතක් එහෙම දුවන හිතක් පාලනයකින් තොර හිතක් කිසිම වැඩක් නැහැ. මොකද විදර්ශනාවක් එක දිගට කරගෙන යන්න බෑ. ඒ නිසා මේ සති නිමිත්තක හිත පුරුදු කරගැනීමේ දෙවැනි ප්‍රයෝජනය තමයි තමන්ගේ හිත තමන්ගේ වසඟේ තියෙනවා. හා එක අරමුණක හැම වෙලාවෙම පවතින නිසා ඔහුගේ ඒකාග්‍රතාවයේ සතියත් එක්ක සමාධි ගුණයත් දියුණු වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ මේ සති නිමිත්තක කියන එක හිත තියාගෙන මේ භාවනාව පුරුදු කිරීම ඉතාමත් හොඳයි කියන එක මම මතක් කරනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් සති නිමිත්ත කියලා කිව්වහම දැන් ආනාපාන සතියදී නම් සති නිමිත්ත පරිමුඛං සතිපත්ත වෙත්තා කියලා කියනවා. ඒතර වෙන අවස්ථාවකදී සති නිමිත්ත කියලා කියන්නේ මොකක්ද ස්වාමීන් වහන්සේ වෙන කියන්නේ? දැන් සක්මන් භාවනාවේදී හෝ වෙන
භාවනාවක් ප්‍රතිවදාත මනසකාරයට වගේ. ඔව් එතකොට එතනදී දැන් එයාට පුළුවන් මේ ඒ ආනාපාන සතිය කරන කෙනාට නම් එතනම හිත පිහිටවාගෙනම එයාට පුළුවන්කම තියෙනවා දැන් සක්මනේට හිත යොමු කරන්න. එතකොට නමුත් හැබැයි මේකේදී එක කාරණාවක් වෙනවා. දැන් ඔබ අහලා ඇති මේ පටිසම්භිදා මග්ගයේ තියෙනවා ආනාපාන සති කතාවල මේ ඔය සති නිමිත්ත පිළිබඳව කියනකොට ආනාපාන සතිය වඩන කෙනා තුන් කරුණක් පිළිබඳව අවධානය තියෙන්න ඕනේ. මොකද්ද? ආස්වාසය පිළිබඳව දැනුම, පාස්වාසය පිළිබඳව දැනුම, නිමිත්ත පිළිබඳව දැනුම. මේ තුන් කරුණකට සිහිය නැති කෙනාගේ ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ කියනවා. එතකොට එතනදී ප්‍රශ්නයක් ආනවා මේ කරුණු තුන පිළිබඳව එක හිතකට අරමුණු වෙනවද? එක හිතකින් දැනගන්න පුළුවන්ද? ඒක වෙන්න බැරි දෙයක්. එහෙනම් කොහොමද මේක වෙන්නේ? අන්න එතකොට පැහැදිලි කරනවා. දැන් සති නිමිත්තේ හිත තියෙනකොට එතන හිත පවතින. ඒක අරමුණු කර හිත හිටව. ඊට පස්සේ ආස්වාසයට හිත යොමු කරනකොට අතන නැහැ. ප්‍රාස්වාසය යොමු කරන එතන නැහැ. නමුත් ඒ ආස්වාසය දැනගන්නකොට ආපහු සති නිමිත්තටම හිත යන නිසා සිහියෙන් ආස්වාස කරා සිහියෙන් ප්‍රාස්වාස කරා කියලා අපි ගණේට යන උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ වාහනයක් එලවන කෙනෙක් ඒ වාහනය එලවමින් නොයෙක් දේවල් කරනවා. සමහර විට ඔහු තව කෙනෙක් කතා කරනවා වෙන්න පුළුවන්, පාරේ වටපිට සයිඩ් කණ්ණාඩියෙන් බලනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගියර මාරු කිරීම, තිරිංග තද කිරීම ආදී නොයෙක් දේවල් කරනවා. හැබැයි මේ කරන වෙලාවල් වල ඒ අරමුණ තමයි හිතන්නේ. නමුත් ඒක අපි කියන්නේ ඔහු ඩ්‍රයිවිං කරමින් වාහනේ පදවමින් කතා කරනවා, වාහනේ පදවමින් ගියර් දානවා කියලා මේ විවහාරය කරනවා. අන්න ඒ වගේ අපි මේ සති නිමිත්තේ හිත තියාගෙනම මේක කරන්න ඕනේ කියනකොට මේක කෙනෙකුට ටිකක් මේක අර නොතේරෙන කමක් නිසා පැටලිසහගත වෙනවා. ඉතින් ඒ නිසා කෙනෙකුට ඒ විදිහට මාරු වුණත් ආපහු නිමිත්තට හිත එන නිසා සති නිමිත්තෙන් යුක්තව කරා වෙනවා. නමුත් ඇත්තටම මේ එක හිතකින් මේ සියල්ල කරනව නෙවෙයි. උදාහරණයක් වශයෙන් සක්මන් භාවනාව කියමුකෝ. සක්මන් භාවනාවේ අපි යටිපතුලට හිත යොමු කරගෙන ඉන්නේ. යටිපතුලට හිත යොමු කරගෙන සිහියෙන්ම ඔසවනවා, සිහියෙන්ම පය ඉදිරියට අරන් යනවා තියෙනවා. මේ විදිහට ඊට පස්සේ යටිපතුලට දැනෙන තද ගති, ගොරෝසු ගති, සීතල ගති මේවා ඔහු දැනගන්නවා. මේ දැනගන්න හැම අවස්ථාවෙම මේ දැනගැනීමට හිත යොමු වෙනකොට නිමිත්ත තුල නැහැ සිහිය. එතෙන් අයොම වෙලා. නමුත් ආපහු වේගෙන් අර සති නිමිත්තට හිත යොමු වෙනවා. ඒ නිසා සිහියෙන්ම දැනගන්නවා, සිහියෙන්ම සක්මන් කරනවා කියන ගණයට යනවා. මොකද හැම වෙලාවෙම සිහිය ගැන අවධානය සති නිමිත්තෙන් පවත්වන නිසා. ඉතින් ඒක කෙනෙකුට කරන්න අමාරුයි නම් ඒ සිහිය දියුණු වෙනකන් ඒ නිමිත්ත අත්හැරලා දැන් අර සතිපට්ඨානයේ පෙන්නනවනි චත්තාරෝ මේ භික්කවේ සතිපට්ඨානා කියලා මේ සිහිය පීටුවා ගත යුතු තැන් හතරක්. කය වේදනාව චිත්ත ධම්ම කියලා මේ සිහිය පිහිටවා ගත යුතු තැන් හතරක් වෙනවා. එතකොට අපිට කෙනෙකුට ඒක අමාරු නම් නොපුරුයි නම් අපි කියමුකෝ සක්මන් භාවනාව කියලා උදාහරණයක් වන් සක්මන් භාවනාව තුළ ඔහු යටිපතුලට සිහිය පිහිටවන්නේ. හැබැයි ඔහු අවධානයේ ගත යුතුයි මේක කරනකොට ටික වෙලාවක් යනකොට මේක ඔහේ පුරුද්දට කෙරෙනවා. සිහියෙන් තොරව කෙරෙන්න ගන්නවා. එතකොට මේ සක්මන් භාවනාවෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඉතින් ඒ නිසා හැබැයි ඔහුට මේ කරන්නේ සිහියෙන්මයි. හැම පියවරක්ම තියන්නේ දැනුම් සහිතව සිහිය ඇතුවමයි කියන එකට ඔහුට දැනුම තියෙන්න ඕනේ. අන්න ඒක තමයි එතන සති නිමිත්ත වෙන්නේ. අන්න ඒක අතහැරෙන නිසා තමයි අර වගේ නිමිත්තක පුහුණු කරගෙන කරොත් ඒක අතහැරෙන්නේ නැහැ. මොකද සතිය පිළිබඳව හැම වෙලාවෙම අවධානය තියෙන නිසා. ඉතින් මුලින් මේක කෙනෙකුට අමාරු නම් අර යටිපතුලට විතරක් සිහිය තියාගෙන මුලින් කරලා තමන්ගේ සිහිය නීවරණ ටික යටපත් වෙලා දියුණු වෙනකොට මේක අමාරුවක් වෙන්නේ නැහැ.
අසරයි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛින් මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණාට ස්වාමීන් වහන්සේ තව දෙයක් අනිත් අයට ප්‍රයෝජන වෙන හින්දා මම මතක් කරන්නම්. ගිය සතියේ වහන්සේ කිව්වා මේ විදර්ශනා වඩනකොට පරමාර්ථ ධර්මයන්ගේ යථා ස්වභාවය බැලිය යුතුයි කියලා විදි තුනකට ආවේනික සම්තිතික සහ පොදු ලක්ෂණ විදියට. එතකොට අද අර ඔබ වහන්සේ විස්තර කරපු ධාතු ගැන බලනකොට ඒ ආකාර තුනට ද ස්වාමීන් වහන්සේ ඒ විදිහට නේද අපි බලන්න ඕනේ?
ඔව් ඔව් අනිවාර්යෙන්ම මහත්තයෙක්. ඔව් ඒක අනිවාර්යෙන් විය යුතුයි. ඒකේ සංකත ලක්ෂණය මුලින් කිව්වා අපි ආවේනික ලක්ෂණයවත් ස්වභාව ලක්ෂණය. ඒක තමයි මුලින්ම පටන් ගන්නෙ. දැන් පටවි ධාතු කියලා වඩනකොට අර මං මුලින්ම දේශනාවේ මතක් කරා මේ ස්වභාවය තද ගතිය කියන එක අපි හිතට අරමුණු වෙන්න ඕනේ. එතකොට ඒ තද ගතිය මුලින්ම අරමුණු කරන්න බැරි genaට මුලින් ඒකේ තද ගතිය කියන එක අර කියපේ සසම්බාර පටවියෙන් පටන් ගන්නවා. ඊට පස්සේ ඒක හිත සකස් වුනන් පස්සේ තද ස්වභාවයෙන් ඒකට අදාළ ලක්ෂණය මතු කර ගන්නවා. ඒ කියන්නේ පටවිය අපි තේරුම් ගන්නේ හිතට යමක් වැටහෙනකොටනේ. ආපෝවයි කියලා තේරුම් ගන්න යමක් හිතට වැටහෙනකොට. අන්නේ වැටහෙන එක තමයි ඒ ධාතුවේ රූපේ ස්වභාවය. ඒකේ ආවේනික ලක්ෂණය. නමුත් අපිට මේ ආවේනික ලක්ෂණය මතු වෙන්නේ නැතුව ඒකට පනවපු දේ පඤ්ඤාප්තියට හිත යනවා. උදාහරණයක් වශයෙන් ඔබ හිතන්නකෝ ඔබ ඇස් දෙක පියාගෙන ඔබ ළඟ තියෙන දෙයක් ඇල්ලුවොත්. ඒ ඔබට අතට දැනෙන්නේ කු සීතලක් තද ගතියක්. මේ තද ගතිය අනුව මේ ගතිය පෙර අපි ඒ තද ගතිය දැනගෙන ඒකට ගැට ගහපු එකක් තියෙනවා නම් ඒ සංඥාව අනුව ඒකට නැවත අරක ගැට ගහනවා. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ අපි අත ගාගෙන යනකොට අහු වුණා. අන්න එතකොට අපි මේකට කෝප්පේ මේසේ ඔරලෝසුව කියලා කියන්නේ. මේ පනවන්නේ ඒ තද ගතියට. මේ තද ගතියේ නානත්වයේ අනුවයි එහෙම පැනවීම කරන්නේ. ඉතින් ඒ නිසා කෙනෙකුට මේක පැනවීමක් මේක ආරෝපණය කරපු එකක් මට ඇත්තටම දැනුණ තද ගතියක්. ඒ තද ගතිය තමයි එහි සැබෑව රූපය කියලා කියන්නේ. එන්නේ එහෙම සැබෑ ස්වභාවයෙන් යුක්ත වූ දෙයක් කියලා. ඒක තමයි ස්වභාව ලක්ෂණය. ඊට පස්සේ සංකත ලක්ෂණය කියලා කිව්ව මම ඒක විස්තර කරේ නෑ. ඊට පස්සේ අපි ගියා මේකේ ප්‍රත්‍ය බලාගත යුතුයි කියලා. මේවා තියෙන දේවල් නෙවෙයි, නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් පවතින දේවල්. ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නැති වෙනකොට නිරුද්ධ වෙන දේවල් කියලා මේ සංකත ලක්ෂණය අපි බලනවා. එතකොට තමයි ඒකේ නিত্য බව ඉන්නවා තියෙනවා කියලා මේ කෙලෙස්සේ ගෙවිලා යන්නේ සංකත ලක්ෂණය. ඊට පස්සේ අපි කිව්වා ඊට පස්සේ ඒකේ බැලිය යුතු ඊළඟ ලක්ෂණය තිලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ විදිහට පොදු ලක්ෂණේ බලනවා. මේ හැම එකක්ම හැබැයි අර එහි තියෙන ආවේනික ලක්ෂණය මතු කරගෙන ඒක හටගෙන නිරුද්ධ වෙන බව දැක්කට මේ ධාතුවේ රූපයේ කලකිරිලා නොයැලෙන්න නම් එහි ආදීනවය දැක යුතු. එහි තියෙන ඒකේ පොදු ලක්ෂණයේ දැක්ක යුතු. මොකද්ද ඒක? අනිත්‍ය බව, දුක් බව, හටගෙන නිරුද්ධ වෙන බව, අසාර බව, ජරා ව්‍යාධි ස්වභාව කොට ඇති බව කියන මෙන්න මේ ටික දැක්කොත් තමයි ඒ ධාතුවේ කලකිරෙන්නේ. ධාතුවේ නොයැලෙන්නේ. ධාතුවෙන් මිදෙන්නේ. කාමයෙන් මිදෙන්නේ, කෙලෙස්යෙන් මිදෙන්නේ අන්න එතකොටයි. ඒ නිසා ඔය ඒකයි මම කිව්වේ මේ හැම කර්මස්ථානයක්ම වඩනකොට මුලින් කියපු දේ අපි ගලපා ගන්න ඕනේ. ඒ නිසා යාර මනාව දුක් ගෙවීම පිණිස භාවිතන උදයත්ත ගාමිනී ප්‍රඥාවෙන් යුක්ත කෙනයි මේ කමටහන පටන් ගන්නේ කියලා මම මුලින් මතක් කරේ.
සාදු. තවත් කතායි පස්සට වෙනවා. ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ආසන කුසලතාව ගැන සඳහන් කරා. ස්වාමීන් වහන්ස පොඩ්ඩක් අර විස්තර කරලා දෙන්න. ස්වාමීන් වහන්ස මොකද්ද මේ ආසන කුසලතාවය කියන්නේ? කොහොමද ඒක අපි වඩා ගන්නෙ කියන එක ගැනත් පොඩ්ඩක් කියන්න ස්වාමීන් වහන්ස පෙරවන් සරණ.
හොඳයි. ආසන කුසලතාවය වාඩි වීමේ ආසනය අපි ඒක අපි මේක විශේෂයෙන් වැදගත් වෙන්නේ පරියංක භාවනාවකදී. ඉතින් ඒක ඇත්තටම මේක කරලා පෙන්නනවා නම් තමයි ඒක හොඳට තේරෙන්නේ. නමුත් ඉතින් භාවනා කරලා පුරුදු අය වශයෙන් අපිට දැන් මේ භාවනාවක විශේෂයෙන් වාඩි වෙලා ඉන්නකොට තිබිය යුතු කොටස් දෙකක් තමයි අපි බෙල්ල හා කොන්ද ඍජුව තියෙන්න ඕනේ. ඉතින් ඒ දෙක විශේෂයෙන් වැදගත් වෙනවා මේ භාවනාව ඉදිරියට කරගෙන යෑම සඳහා. වාඩි වෙනකොට සමහර අය කකුල් දෙක මේ කතරේට හිටින්න තියාගෙන මේ විදිහට කොන්ද නමාගෙන වාඩි වෙනවා. එහෙම නැත්නම් සමහරු පුටුවක වාඩි වෙලා ඇඳට හේතු වෙලා බිච්චට හේතු වෙලා භාවනා කරනවා. මේ ඔක්කොම මේ භාවනාවක් කැඩෙන ඉක්මනට නීවරණ වලටපත් වෙන භාවනා කරනවා. ඉතින් ඒ නිසා මේ බෙල්ලයි කොන්දයි ඍජුව තියා ගැනීම තුළ එක ලාභයක් තමයි අපිට මේ හැම වෙලාවේ මේ ඉරියව්වේ හිත පවත්වන්න සිහිය ඕනේ. එතකොට අවධානය ඕනේ. ඒ නිසා ඒකට අවධානය තියෙන නිසා අපිට හිත බැහැරට යන්නේ නැහැ. අපි මේ කොන්ද බෙල්ල යමකට හේතු කරගත්තොත් එතකොට අපිට මේ සඳහා අවධානයක් ගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා හිත අතහැරෙන්න පුළුවන් මොකද කය පවත්වන්න හිත යොමු වෙලා නැති නිසා. ඒක එක පැත්තක්. අපි සමහර විට ආබාධයක් නිසා පුටුවක වාඩි වෙනවා වෙන්න පුළුවන්. නමුත් පුටුවේ වාඩි වුණාට අපි පුටුවට හේතු වෙන ඇඳි ඇලවෙලා කොන්ද බෙල්ල ඇල කරගෙන ඒ භාවනාව කරන්න හොඳ නෑ. පුටුවක පොඩි පුටුවක වාඩි වුණත් බෙල්ලයි කොන්දයි හොඳට ඍජුව තියාගන්න ඕන එකක්. අනිත් පැත්තේ අපිට බොහොම හැමෝටම පහසු ඉරියව්වක් තමයි පරියන්ගේ වාඩි වෙනකොට පිටිපස්සෙන් ටිකක් උසට යමක් තියාගෙන ඒක පුළුන් නොවන දෙයක්. අපි කය බැහැලා ආපහු එබිලා යන එකක් නැතුව සාමාන්‍ය ටිකක් තද මොනහරි ආසනයක් මෙට්ටයක් වගේ දෙයක් හදාගෙන ඒකත් හොඳට මේ වාතය හා මෙහා ගමන් කරන එකක් වෙනවා නම් ගොඩාක් හොඳයි. ඒ විදිහකින් ටිකක් සාමාන්‍ය අඟල් දෙක තුනක් උස එකක වාඩි වුණාම මේ නිකම්ම කය ඍජු වෙනවා. කොන්ද කෙලින් හිටිනවා ඒක ඔබට තේරෙනවා ඇති. ඒතෝ ඊට පස්සේ අර අර්ධ පරියංකය කියන එක අපි හුරු වෙන්න ඕන. ඒක අපි මුලින් හුරු වුණේ මුලින් අමාරුයි. සමහර මේ වාඩි වෙලා විතරක් ඉන්න හොඳට මේ කය සකස් වීම සඳහා ඒවට රිදෙද්දි වේදනා දැදිද්දි එහෙම්මම ඉන්නවා. සමහර විට ඒකේ අපිට කමටහනක් කරගන්න බෑ. නමුත් මේ හොඳට මේ කය කර්මන්නේ වීම සඳහා ඒ විදිහට තියාගත්තාම කාලයක් යනකොට ඒකට කය හැඩගැහෙනවා. මේතකොට මේ ඉරියව්ව එක පැත්තක් සමාන්තරව කකුලේ යටට තියාගන්නවා. අනිත් පැත්ත පොළවට සමාන්තරව පිහිටලා තියෙනවා. එතකොට අර යම් යම් තැන්වල හිර වෙලා නහර තද වෙලා ලේ ගමන් කිරීම ආදී අවහිර වෙලා නැති වුණාම මේක ආසනයේ දිගට කරගෙන යන්න පුළුවන්. අර අපි කකුල් දෙක කතර හිතියට තියාගෙන නිකන් මොහේ කොන්ද නමාගෙන වාඩි වුණාම ඒක වැඩි වෙලාවක් කරන්න බෑ. වේදනා ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ ආසනයේ කිව්වම සාමාන්‍ය පොදු අර අද පරියංකේදී අර අර්ධ පරියංකේ කියලා කියන එක අර බද්ධ පරියංකේ අපි පద్මාසනේ කියලා කියන එක නෙවෙයි. අනිත් ආසනයේදී විශේෂයෙන් පිටිපස්සෙන් අපි ටිකක් උසට යමක් තියාගත්තොත් අර කොන්දේ අමාරු අයට බොහොම පහසුවෙන් ඒ තුළ වාඩි වෙලා කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි මහත්මයා.
හොඳයි බොහොම පින් සවිනාස්ත තෙරුවන් සරණයි. හොඳයි දරුවත්ත මහත්මයා ඔබතුමාට යොමු වෙන්නම්. මම සාකච්ඡා නිමා කරන වෙලාවයි කෙනින්ද දරුවත්ත මහත්මයා.
ඔව් තෙරුවන් සරණයි. අද දවසේදී එහෙමනම් අපි ධර්ම සාකච්ඡාව නිමා කරමු. අද දවසේදී ඇත්තටම ඉතා විශාල සංඛ්‍යාවක් සම්බන්ධ වුණා ධර්ම සාකච්ඡාවට ටීම්ස් අලවිය ඔස්සේ. විශේෂයෙන්ම අපි මේ ධර්ම සාකච්ඡාවන් පිළිබඳව කිසියම් ආකාරයක ප්‍රචාරයක් ලබා දුන්නා අවුරුදු ගණනක් ළඟ එකතු වෙලා තියෙන ඊමේල් ඔස්සේ. ඉතින් යනෝ යම් පිස සම්බන්ධව තිබුණා දවසේදී. එසේ නමුත් අපිට අද දවසේදී කිසියම් තාක්ෂණික ගැටලුවකට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් අපි ඒ ගැටලුව විසඳගමු. ඉතාමත්ම අගනා ධර්ම දේශනාවක් අපිට ශ්‍රවණය කරන්න ලැබුණා. මෙහෙමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි බලාපොරොත්තුනේ විවිධාකාරී දේශනාවන් කොත්තරම් ශ්‍රවණය කළත් ප්‍රතිපදාවකට උපකාර වෙන දේශනාවන්මයි මේ යුගයේදී මේ කාලයේදී අපිට අවශ්‍ය වෙන්නේ. හැකි හැම වෙලාවෙදීම තථාගත දේශනාව ඒ ආකාරයටම උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා. ඉතින් ඔබ වහන්සේ මේ ලබා දුන්නා වූ උතුම් ධර්ම දානමය පුණ්‍යක්‍රියාව හේතුවෙන් ඒ වගේම මේ ඉතාමත් කුසල් සාගත සිතින් ධර්ම ශ්‍රවණය කළා වූ යහපගේ කුසලයන්ගේ අනුභවයෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය පුණ්‍යක්‍රියාව හේතුවක් වේවායි කියා අපි ප්‍රාර්ථනා කර සිටිමින් ගෞරවයෙන් ඔබ වහන්සේට විනෝසයන් වහන්සේ අද දවසේදී සාකච්ඡා නිමා කිරීම සඳහා සාදු සාදු සාදු.
හොඳයි එහෙමනම් අද විවිධාකාරයෙන් සහසම්බන්ධ වෙච්චි සියලු දෙනාටමත් ඒ වගේම මේ සඳහා කල්යාණ මිත්‍රයෙක් වශයෙන් මේකට අපකප වෙලා මහන්සි වෙලා කටයුතු කරන අපේ දලුවත් මහත්මයා ඇතුළු මේ වෙනුවෙන් සහසම්බන්ධ වෙලා මූලිකත්වයේ කටයුතු කරන සියලු දෙනාටමත් මේ ශ්‍රවණය කරන සියලු සදහැති දායකකාරක ආදී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම දානමය කුසලයක් තුරුණවන්ගේ සූවිසි මහා අනන්ත ගුණ බලයක් ජීවිතයට සම්බන්ධ වෙලා මේ උදාර වූ සම්මා සම්බුදු ශාසනයේ පාරමී පුරාගෙන සද්ධර්මය දියුණු කරගෙන සම්මා දිට්ඨිය ඍජු කරගෙන මේ ගමන මේ බුද්ධ ශාසනයේදීම අවසන් කරන්න බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගන්න මේ උතුම් දානමය කුසලය තමන්ගේ ජීවිතයට සම්බන්ධ වේවා. ඒ සඳහා පැමිණෙන්න තියෙන සියලු බාධක කරදර රෝග පීඩා ආදී දේවල් පෙනෙන නොපෙනෙන සියලු බාධක අනන්ත තුරුණුවන්ගේ ආශිර්වාද බලයෙන් දූරින් දූත වේවා. මේ ධර්ම දානමය කුසලේනොත් මේ සියල්ල දුරු වෙලා සත්පුරුෂ කල්යාණ මිත්‍ර තව තවත් අපිට ලැබිලා හැකියක්මනින් සුවසේම සංසාර දුකින් නිදහස් වෙන්න මේ සියලු කුසලයේ උතුම් මාර්ගෝපකරණයක් වේවා. උතුම් නිවන් පිණසම වේවා. දෙවියන් ඥාතීන් ඇතුළු හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම මේ තුලින් අවබෝධ වේවා කියලා සාදු කියලා පින්නන.
සාදු සාදු සාදු.
සීලවන්තං
ගුණවන්තං සරණං පයත්තං පංසිකුං වන්දිතුං වරං සාරිපුත්තා දිත්තේරණං ආගතං පටිපාටියා සද්ධා සීලා දයාවසං බුද්ධ පුත්තං නමෝ මහං සාදු සාදු.